නිදහස් ධර්මයේ වාසරේ හයවෙනි මාසේ අටවෙනිදා අටවෙනිදා භාවනා වැඩසටහන මෙත් සිසිල භාවනා ආරම්භය ශ්‍රද්ධාවන්ත එවගේම ප්‍රඥාවන්ත ගුණගරුක කාරුණික පින්වත්. දැන් පින්වතුන්ට තේරුණා නෙමෙයි දයත්තට හම්බ වෙච්ච සම්මාන ටික. මොනවද කිව්වේ සායනාසේ? ශ්‍රද්ධාවන්ත ප්‍රඥාවන්ත ගුණගරුක කාරුණික පින්වත් කියලා කිව්වා. දැන් මේ සම්මාන ටික ඔබට තියෙනවද? මෙච්චර සම්මාන ගොඩක් දීලා තමයි අපි ආමන්ත්‍රණය කරේ. මේක පින්නතුනේ ශාස්ත්‍රවේදී පණ්ඩිත විනයාචාර්ය නැත්තම් මහාචාර්ය ත්‍රිපිටකාචාර්ය කියනවට වඩා ප්‍රබලයි. ත්‍රිපිටකාචාර්ය වෙන්න පුළුවන් ශ්‍රද්ධාවන්ත නැහැ. ත්‍රිපිටකාචාර්ය වෙන්න පුළුවන් ප්‍රඥාවන්ත නැහැ. ගුණධර්ම නැති වෙන්න පුළුවන්. ඒවනම් ඊට වඩා ලෝකේ තියෙන සම්මානීය ආමන්ත්‍රණය තමයි ඔය පිළිතුරු කළේ. එමනයි ඉක්මනින්ම මේ සම්මාන ටිකට මම සුදුසුද කියලා බලන්න ඕන. සුදුසුකම් ඇති කරගන්න ඕන. මොනවද ශ්‍රද්ධාවන්තකම? මොකද ශ්‍රද්ධාව කියන්නේ සාමෙන් වහන්සේ කෙරෙහි ම ශ්‍රද්ධාව නෙමෙයි. මේ කියන්නේ ධර්මයේ දැන හඳුන ගන්න තරමට ඇතිවන ආකාරවතී සද්ධාව කරුණු කාරණා හඳුනගෙන බුදුරජාණන් වහන්සේ සරණ යන, ධර්මයේ සරණ යන, සංඝයා සරණ යන ශ්‍රද්ධාව. මේ කරුණු කාරණා දන්නතු ස්වාමීන් වහන්සේ නමකට පැහැදෙනවා. ඔන්න එක පාඩාය පැහැදෙනවා. කරුණු කාරණා දන්නේ නැතුව දහමට පැහැදිලා ඉන්නවා. ඔන්න කකුල ගල් ගෙඩිය ගැහුණත් කියනවා ආද බුදුන් ඇඳලත් තාම විසි වැඩන්නේ කකුල ගලවේ කියලා. සද්ධාව නැති වෙන මොකද ආකාරවත්ී සද්ධාව නැහැ. බුදුරජාණන් වහන්සේ යොදා ගන්නවා, ඕ මම අද බුදුහාමුදුරනේ අල්ලපු ගහේ හොරගොල් කඩන්න යන්න කියලා පොටික කඩන්න බුදුහාමුදුරු ඇඳලා ගිහිල්ලා හරියන්නේ ඕ නැහැ. වෙදිකාර ළමේ ගිහිල්ලා හරියන්නේ නැහැ බුදුහාමුදුරු ඇඳලා. දැන් එහෙම තැන් නේද යොදාගෙන තියෙනවනේ නේද? හෝටලේ දියුණුවට, මස් කඩේ දියුණුවට නේද, පෙට්ටි කඩේ දියුණුවට ඔව් බුදුහාමුදුරුවෝ යොදාගෙන තියෙනවා. එතකොට ඒ ආකාරවතී ශ්‍රද්ධාවකින් කරන වැඩ නෙමෙයි, අමෝලික ශ්‍රද්ධාවකින් බුදුහාමුදුරුවෝ ප්‍රෝජනයට ගන්න බලන අවස්ථාව. ඒ නිසා පිළිතුරු හොඳ ආකාරවතී ශ්‍රද්ධාවක් තියෙනවා, ප්‍රඥාවක් තියෙනවා. හරි වැදගත් දෙයක ශ්‍රද්ධාවන්ත ප්‍රඥාවන්ත. අපි වෙන සායනාසල ඔච්චර සම්මාන දෙන්නේ නැහැ. නිකන් ශ්‍රද්ධාවන්ත පින්වතුනි විතරයි කියන්නේ. ශ්‍රද්ධාවන්ත වගේම ප්‍රඥාව සමබර වේ යුතුයි. එහෙම නැත්නම් උදේ ඕ ඇදහිලිකාරේ, ත්‍යාඥාකාරේ, පුදු පූජා කරන කෙනෙක් පවණක් බවට පත් වෙනවා. ශ්‍රද්ධාව විතරක් ප්‍රඥාව තියෙනවා. දැවැතන ප්‍රඥාව තියෙනවා. කොහොම තමයි ප්‍රඥාවන්තද නැද්ද කියන තේරුම් ගන්න. එකක් තමයි තමන්ගේ පලාතේ හැටියට, තමන්ගේ සමාජයේ හැටියට තමන් උන්නට වඩා ඉහළට ඇවිල්ලා යම් කිසි සාර්ථකත්වයක ඔබ ජීවත් වෙනවා ඇති ඔබ ප්‍රඥාවන්තයි. දැන් අපි මෑණියන් වහන්සේලා නේද ප්‍රඥාවන්ත නිසා මෙරෙන් වහන්සේලානේ ධාරාවෙන් හොඳට හදාගෙන සකසගෙන කටයුතු කරගෙන හොඳින් මේ පාලනය කරගෙන යන්නේ ප්‍රඥාවන්තකම නිසා. ඒකවල ගෘහයක් වුණා හොඳින් පාලනය කරගෙන යන්නේ ප්‍රඥාවන්තකම නිසා, දූරදර්ශී භාවය නිසා. ඊළඟට හිතක් වුණා හොඳින් පාලනය කරගෙන යන්නේ ප්‍රඥාවන්තකම නිසා. නැත්තම් ඔයත් මීට කලින් වහබීල මැරිලා ඇති වෙච්ච ප්‍රශ්න වල හැටියට ප්‍රඥාව තිබුණා, ඒක ස්ථානෝචිත වචිය දන්න නුවණ තිබුණා, ඒ නිසා ජීවිතේ ගැටලු ජයගත්තා, ඒ නිසා වයසට යනකම් ජීවත් වුණා. නැත්තම් ප්‍රඥාව නැති වෙනවා, ආවේග පහළ වෙනවා, මොකද කරන්නේ? අර තරුණ තරුණියනේ කොච්චර බෙල්ල තියයි, මොනවා හරි කාලමැරෙයි, බෙල්ල වැළලා ගන්නවනේ, නොයෙකුත් දේවල් කරන්නේ ප්‍රඥා හීනතාවය නිසා. දැන් එතනින් එහාට කිව් ප්‍රඥාවක් තියෙන්න ඕනේ. එතකොට ලෞකික ලෝකයේ තියෙන ප්‍රඥාව ඉහළට පූර්ණේ කරගෙන ප්‍රශ්න විසඳගෙන අපි එනවා ලෝකෝත්තර ප්‍රඥාව කරා. දැන් ලෞකික ලෝකයක අධ්‍යක්ෂින් තියෙන කෙනෙකුට ප්‍රඥාවක් තිබුණත් ඒ ප්‍රඥාව ලෞකික ප්‍රඥාවක්මයි. ලෝකෝත්තර ප්‍රඥාවක් පහළ වෙන්න නම් පින්නතුනේ මොකද කරන්න ඕන? ලෝකෝත්තර ධර්මයේ දේශනා කරන ස්වාමීන් වහන්සේගෙන් බණ අහන්න ඕන. මේක ලෞකික බණ කියන හාමුදුරු කෙනෙක්ගෙන් බණ අහල වැඩක් නෑ. ලෝකෝත්තර ධර්මයක් කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙන්න ඕන. පින්නතුනේ මේ ලෝකෝත්තර ප්‍රත්‍යක්ෂතාවය සහ සම්මුති දැනුම කියන්නේ දෙකක්. බුද්ධ කාලයේ සිටිය පින්නතුනේ ධර්මදර ස්වාමීන් වහන්සේ නම. වහන්සේ රාදන් වහන්සේලාට වඩා හොඳට බණ කියනවා. ඒකවල තව ස්වාමීන් වහන්සේ නමක් හිටියේ ලොකු ධර්මදර නෑ. හැබැයි එක ගාථාවකින් නිවන් ප්‍රත්‍යක්ෂ කරගෙන රාදන් වහන්සේ නම. ඉතින් මේ රාදන් වහන්සේටත් අභියෝග කරන ධර්මදර හාමුදුරුවෝ, මොකද ඔහුගේ ධර්මදර භාවයේ විශාලයි. නූතනේ බොහෝ හාමුදුරුවරු වගේ ඈ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨියෙන් පටන් ගත්තම අවසන් කරන්නේ ඕ අගනිට්ටා බ්‍රහ්ම ලෝකෙන් ඉවර කරන්නේ. මොකක්වත් ප්‍රත්‍යක්ෂ ඕනේ. ඒ වගේ තමයි ඈ අරිහත් භාවයෙන් ඉවර කරන්නේ. නමුත් දන්නේ නැහැ මොකක්වත් ප්‍රත්‍යක්ෂ නැහැ. ඉතින් බිනතුනේ මේ දෙනමම වැඩ ඉන්නෝ. දැන් මේ රාතන් වහන්සේ බොහෝ මහින්සක පාඩු වැඩ ඉන්නෝ. අර බොහෝම උදච්චකමින් අර ධර්මදර හාමුදුරුවෝ ඉන්නෝ. ධර්මදර හාමුදුරුවෝ කියන පටන් ගත්ත පටිච්ච සමුප්පාදය සහ හේතුඵල ධර්මය බුදුරජාණන් වහන්සේ හොඳට අහගෙන හිටියා. හොඳයි, හේතු ප්‍රත්‍යහාරයට කිව්වා. ඊළඟට කිව්වා හේතු ප්‍රත්‍යංගේ දැන් නිරෝධය කියන්නේ. ආන්න පින්නතුනේ ඔය ඇහෙන බණවල, ගුවන් විදුලි රූපෝ වහිනි ටීවී වල ඇහෙන බණවල ඇහෙන්නේ නැත්තේ මොකද? හේතුප්‍රත්‍යයේ Nirodha ඇහෙන්නේ. ඔන්න අල්ලගන්න, හොයාගන්න අනවබෝධයේ ප්‍රත්‍යක්ෂ නෝ ස්වභාවයේ උදවියගේ තියෙන ලක්ෂණය. Nirodha ගැන කියන්න කිව්වහම ගොළු වුණා. කියන්න බෑ කිව්වා. Nirodha ගැන කියන්න තේරෙන්නේ ඇයි? ප්‍රත්‍යක්ෂ නැහැ. Nirodha ප්‍රත්‍යක්ෂ නැහැ. හේතුඵල දහමක් කියන කතාවම තමයි අද සමාජයේ තියෙන බුදුදහම. හේතුඵල Nirodhayak කියන තැනට විග්‍රහ කරන්න දන්නේ නැහැ. හේතුඵල Nirodhayak වෙන තුනේ. හේතුඵල දහම තුළ තේරුම් අරගෙන හේතුඵල Nirodhayakට එන්න ඕන. ඊට පස්සේ රහතන් වහන්සේට දුන්නා, දැන් ඔබ වහන්සේ හේතුඵල Nirodhe දේශනා කරන්න කියලා. Nirodhe ගැන දේශනා කරන්න. අගේට ලස්සන Nirodhe ගැන දේශනා කරන්න. ලෝකෝත්තර ධර්ම. ආන්න මහණනි, දැනුම සහ ප්‍රත්‍යක්ෂතාවය අතර තියෙන විෂමතාවයේ වෙනස්කම්. ඒ නිසා Nirodhe ගැන අහන්න පුළුවන්කම තියෙන Nirodhe ගැන ප්‍රත්‍යක්ෂ ආයකයෙන් පමණක්මයි තිබෙන්නේ. එහෙමනම් ලෝකෝත්තර ප්‍රඥාවක් අපිට අවශ්‍ය කරනවා. ලෝකෝත්තර ඥානයක් අවශ්‍ය කරනවා. කොහොමද පින්නතුනේ අපි ටිකෙන් ටික මේ ලෝකෝත්තර ප්‍රඥාව ටික කරගන්නේ? ඒක නම් හරි අරමුදුම ආශ්චර්යමත් දෙයක්. කල්යාණ මිත්‍රත්වය, සද්ධර්ම ශ්‍රවණය, දීන් නුවණින් මෙනෙහි කිරීම, ධම්මානුධම්ම ප්‍රතිපත්ති, හරියට ශ්‍රද්ධාව, ප්‍රඥාව, සීලය, සමාධිය හොඳින් සමබර කර ගැනීමෙන් ඕම පරිස්සමින් ඇති කර ගන්න තියෙන දෙයක් තමයි මේ දේ. මේක හරි අමාරුයි. වෙන තුනේ හරියට අමාවක දවසක ඝන අන්ධකාරයේ විදුලි එළියෙන්, අහසේ විදුලි කොටන ඒ විදුලි එළියෙන් බිම වැටිලා තියෙන ඉදිකට්ටක් අහුලන්න කිව්වොත්, ඒ පිටේනේ යනකම වැටුන ඉදිකට්ටක් ඔබ අමාවක දවසක විදුලි එළියෙන් ඉදිකට්ටක් අහුලන්න කිව්වොත් කොච්චර අමාරුද? මොනතරම් සිහියෙන් බලාගෙන ඉන්න ඕනද? ආන් මේ වගේ දෙයක් පිළිතුරේ මේ සද්ධර්මය නුවණට යොමු කර ගැනීම. ඒක නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරා ගම්බීරෝ ආයන් ධම්මෝ පණ්ඩිත වේදනියෝ. මේ ධර්මය හරීම ගැඹුරු සූක්ෂම ධර්මයක්. මේක බොහෝම පණ්ඩිතයන්ට නුවණක් තියෙන අයට තමයි මේක තේරුම් ගන්න පුළුවන්. බොහෝම නුවණින් බැලුවොත් විතරයි මේක තේරුම් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ලෝකයාට මේක තේරුම් ගන්න බැහැ. ලෝකයාය තමන් දන්න ටික හරි කියලා හිතාගෙන වයසට ගිහිල්ලා මැරිලා යන ජීවිතේ වෙනසක් වෙන්නේ නැහැ. නිරන්තරයෙන්ම පින්නතුනේ මේ නුවණ තියෙන කෙනාට තේින්නේ තමන් දන්නවයි කියන ටික නෙමෙයි, තමන් නොදන්නවයි කියන ටික. ඒ නිසා නුවණ වඩන සහ නුවණ තියෙන කෙනෙක්ගේ හැඟීම තමයි හැමතිස්සෙම තමන් මෝඩයෙක් කියලා හැඟෙන එක. නුවන් නැති කෙනෙක්ගේ හැඟීම මොකද්ද දන්නවද? ඕ මම හැමදේම දන්නවා, මම හරි ඥානවන්තයෙක් කියන හැඟීම තියෙනවා. ඉතින් බුදුහාමුදුරු දේශනා කරනවා තමන්ගේ අඩුව පේන කෙනා ඕ ඥානවන්තයෙක් වීමට සුදුස්සෙක්, ඥානවන්තයෙක්. තමන් අඩුව නොදකින කෙනා ඕ මෝඩයෙක් වෙන්නට සුදුස්සෙක්, මෝඩයෙක් බවට පත් වෙනවා. ඒ නිසා අඩුව දකින්න ඕන හැමතිස්සෙම. තියෙන දේ නෙමෙයි දකින්න ඕන, නැති දේ දකින්න ඕන. තමන්ගේ අඩුපාඩුව දකින්න ඕන. දැන් දියුණු වෙන මිනිස්සෙකෙත් එහෙමනේ. එයාට පේන හැමදාම තමන්ට තව අඩු මොකද්ද කියලා. ඒක පුරවන්න තමයි එයා මහන්සි වෙන්නේ. නමුත් දියුණු වෙන අනවශ්‍ය මිනිස්සේ ඕ තියෙන දේ ගණන් හද හද බල බල ඕ එකෙන් ඉන්නවා. ඒ නිසා ධර්ම මාර්ගයේදී ලද දෙයින් සතුට වෙන්න එපා. හොඳ යහපත් මාර්ගයේදී ලද දෙයින් සතුට වෙන්න එපා. තව තවත් ඔව් ධර්ම රතිහි යෙදෙන්න ඕන. ධම්ම රති ජිනාති. ධර්මයට ඇලීම දියුණු කරගන්න ඕන. ඒ ධර්මයට ඇලුනොත් විතරයි ධර්ම අවබෝධය කරගන්න උවමනාවක් තිබුණොත් විතරයි පිළිතුනේ කෙනා මේ ලෝකේ ජාති ජරා මරණ කියන ටික නැති කරගන්න. ඒ ජාතියත් මේ මොහොතේ තියෙනවා. ජරාව මේ ආත්මෙම තියෙන මේ මොහොතේ තියෙනවා ජරාවටපත් වීම. මරණ කියන එක ඔය මේ ආත්මෙම මේ මොහොතෙම තියෙනවා. හැබැයි මේ ධර්ම අවබෝධය කරගත්ත උත්තමයාට ජාතියක් නැති වෙනවා, ජරාවක් නැති වෙනවා, මරණයක් නැති වෙනවා. අප්පමත්තා නමියන්ති අප්‍රමාදී අය මැරෙන්නේ නමියන්ති මැරෙන්නේ. මොකද්ද මේ ප්‍රමාදය? සසරට ඇලුන එකේ ප්‍රමාදය. භෝග වස්තු නිසා, තමන්ගේ කාය බලය නිසා, තමන්ගේ අනවබෝධය නිසා මදයෙන් සිටිනවා. මදය දුරු කරගත්තොත් ප්‍රමාදය ඇති කරගන්නවා. දැන් මේ ඇත්තන්ට යෞවන මදේ තියෙනවද? යොබ්බන මදේ. යෞවනය මේ එන්නේ නැත්තේ අපි මේ මත භාවනා කරන්නේ. ඒගොල්ලන්ට තියෙනවා යොබ්බන මදයක් තියෙනවා. අර සිද්ධාර්ථ කුමාරයාට හිතුණා වගේ වයසට යනවද කියලාවත් තේරෙන්නේ නැහැ. සිද්ධාර්ථ කුමාරයාට අර සතර පෙර නිමිති තේරෙන්න කලින් අපි වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා, මෙච්චර දුක්ඛිත ජීවිතයක් තියෙනවායි කියලා තේරුණේ නෑ. එයා කම්පණය වෙලා තියෙන්නේ එතෙන්දී. එතෙන්දී තමයි කම්පණය වුණේ සිත. ඊළඟට පින්නතුනේ ධනය නිසා බලන්න හිත මදේ ඇති කරගෙන තියෙනවද කියලා. බලය නිසා මදේ ඇති කරගෙන තියෙනවද කියලා බලන්න. මේක බාහිර දෙයක් නෙමෙයි පින්නතුනේ, බාහිරින් නෙමෙයි මේක හදන්නේ. ධර්මය අවබෝධ කරගන්නේ බාහිරින් නෙමෙයි, තමන්ගේ සිතෙන් ගුරින්. බොහෝ කෙනෙකුට සමහරලාට බලය තියෙනවා නමුත් ඇලිලා නැහැ. සමහරලාට ධනය තියෙනවා ඇලිලා නැහැ. ඒක තමන් තමයි තීරණය කරන්නේ. ඒක තමන් තමයි තීරණය කරන්නේ. තව බොහෝ අයට බොහෝ ඇඳුම් පැළඳුම් තියෙනවා ඇලිලා නැහැ. බොහෝ ආභරණ තියෙනවා නමුත් ඇලිලා නැහැ. සමහර අය ඉතා ස්වල්පදේ ඇලෙනවා. ස්වල්පදේ ඇලෙනවා. ඉතින් මම කියන පින්නතුන් පොඩ්ඩක් හිතලා බලන්න, ඔබ වැඩියෙන් ඇලෙන්න දෙයක් තියෙනවා නම් මොන දේද ඔබ ඇලෙන්නේ? ඇලීම අතර මුල්ම තැන ලැබෙන්නේ මොන වගේ ඇලීමකටද බලන් තියෙනවද කියලා. ආභරණයක්, ඇඳුමක්, පැළඳුමක්, වස්තුවක්, යාන වාහනයක්, ඉඩමක්, කඩමක්, ගෙදරක් තියෙනවද කියලා බලන්න. එහෙම නැත්නම් දරුවෙක්, මල්ලෙක්, මොනුපුරෙක්, මිනිපිරියක්වත් ඉන්නවද කියලා බලන්න. දැඩි ආනසත්ත්ව බැඳීමක් නැද්ද කිසියකට? ස්වාමියාටවත් බිරිඳටවත්? දැන් අර කොසල් මහරජතුමා ඉඳලා ඉඳලා යුද්ධයක් නොක් කර දෙලා ලොකු ප්‍රශ්නයක් කළා. අර මේ අම්බලමක මේ යන්න සිටුණා. එයා ගැලීම කොහෙද තිබිලා තියෙන්නේ? කොහෙද? අර 16කට. ලස්සන මේ රාජකුමාරිකාවක විදිය ඒගොල්ලන්ට මේ දේවිය නෙමෙයි තිබුණේ. හිත යට ඇවිල්ලා තිබ්බේ කොහෙද? 16කට ඇවිල්ලා තිබ්බේ. හිත කියන්නේ මහ පුදුම දෙයක්. දැන් රජෙක් කෙනෙක් විශ්වාස කරන්නෙත් නැහැනේ මෙච්චර මහ රජෙක්. මෙච්චර මහා වටින දේවිවරු ඉද්දී මේ ඕනම කෙනෙක් තමන්ගේ අගබිසෝ බාට පත් කරගන්න පුළුවන් කෙනෙක් මේ යෝධයා මේ මොකටද 16කට ඇලුනේ? ඈ විශ්වාස කරන්නේ නැහැ. ඈ ඉතින් ඒ වගේ තමයි ඉතින්. ඉතින් හිත කියන්නේ මහ පුදුම දෙයක්. මම කිව්වා දවසක් අම්මලා පිරිසකට ඔබ වැඩියෙන්ම ආස කරන දේ මොනවා හරි අල්ලගෙන හිතෙන් ඉන්න දේවල් තියෙනවා නම් ඒවා ඒ මහලු නිවාසයකට හරි කාට හරි දෙන්න, ඒක තියාගන්න එපා, ඒක ආසාව දුරු කරන්න කියලා. ඊට පස්සේ මට ලොකු කාසියක් ගෙනාලා දුන්නා, සමරු කාසියක්. මම අහුව ඇයි කියලා. ආම්දුරනේ මේ කාසියට මං හරියට ඇරිලා ඉන්නේ කියලා. මේ කාසිය මං දවසට දෙපාරක් විතර අරලා බලලා ආයි දාලා තියනවා කියලා. මම වෙදී මට මොකටද? නෑ මේක ආම්දුරට පූජ කරන්නගෙන ආවා. ඉතින් මේ කාසිය මට මොකටද නේද? ඉතින් මම කිව්වා හා ඒකත් තවන්නෑ කියලා ඉවරලා මම ආසාව දුරු කරගන්නනේ තියන්න කිව්වා. තව අම්ම කෙනකින් ඇහුවා ඔයා අම්ම මොකටද ආස කියලා. ඒ අම්ම කිව්වා ආම්දුරනේ මට අපිට රබර් තියෙනවා, පොල් තියෙනවා, ඒ මේ ඔක්කොම ඉඳකඩක් තියෙනවා. ඒ කිසිවකට මං ඇවිල්ලා නැහැ. ඒ වුණාට මං හරියට මේ ඇල්ලේ ඉන්නවා මේ මංගල සාරියට. මේ බඳලත් අවුරුදු 50ක් විතර. ඈ බඳලත් අවුරුදු 50ක් විතර මංගලකාරී නාම කබඩ් එකේ තියෙන. මේකට දවසකට ගණයක් අරගෙන මේක අතගාලා මේකට දෙන් ටිකක් එහෙම ගහලා ඉඹල බලලා ආයෙ තියෙනවා. කොහොමද බැඳීම? මං ගෝගම්ම තියාගෙන ඉන්නපා. ඔගේ බෑග් එකක්වත් කියලා උපදී. ඕක දෙන්න කාට හරි මේ යන්නේ රැද්දක් හරි හදාගන්න ළමා නිවාසයකට හරි ඕක දෙන්න කියලා. ඊට පස්සේ ඒ වගේම කරලා තිබුණා. මම ඒක දැන් හම්බුරු හිත නිදහස් කිව්වා. අරක ඉරලා අර මෙහෙම මේ පටි ඇල්ලල ගැහුවට පස්සේ ඒකේ තියෙන මට සම්බන්ධතාවය නැතුව ගියා කිව්වා. මේ මොකද්ද කියලා හිතනවා. තව ඉරක් නැතුව ලක්තන තිබුණාම අර කැටයක් මල්ලලා ඒව මේව කරලා දිනකොට මේක හරියට ආස හිතෙනවා. ඉරලා දැම්මට පස්සේ ආස නැතුව ගියා. කැලියසේ. එනිසා මේ විදසුන් නුවණින් කරන්නෙත් පින්නතුනේ එහෙමයි. අර ඒකකයක් වශයෙන් පේන මේ ශරීරය, ඒකකයක් වශයෙන් පේන මේ මනස විදසුන් නුවණින් කැලි කරලා බෙදා වෙන් කරලා බැලුවාම ඔව් ඇලෙන්න දෙයක් නෑ, ගැටෙන්න දෙයක්වත් නෑ, ඇලෙන්න දෙයක්වත් නෑ. ගැටෙන්නේ ආරක්ෂා කරගන්න, ඇලෙන්නේ ලබා ගන්න. ඔකේ ඒ දෙක තේන්නේ නේද? ගැටෙනවා නම් අපි ගැටෙන්නේ ආරක්ෂා කරගන්න. ගැටෙනවා නම් ගැටෙන්නේ ආරක්ෂා කරගන්න. ඒ සැලෙන දෙයක්ත් නැගටෙන දෙයක්ත් නැ බෙදා වෙන කලා. සත්‍යයක් නැති තැන සත්‍යයක් හැදුවා. කුජලයක් නැති තැන කුජලයක් හැදුවා. භාව රූපයක් නැති, භාව රූපය කියන්නේ ස්ත්‍රී භාවය, පුරුෂ භාවය. භාව රූපයක් නැති තැන ඕ භාව රූපයක් හැදුවා. ඒ භාව රූප නැගට ගත්ත අය ඒ විදියයි. දැන් සමහර රටවල් තියෙන ඒ රටවල් වල ප්‍රමුඛයෝ කාන්තාව. පිරිමියා දෙවියන්. සමහර රටවල් තියෙන කාන්තා පිරිමි සමාන. සමහර රටවල් තියෙන පුරුෂයා තමයි ප්‍රධාන කාන්තාව තමයි ඔව් දෙවෙනි තුන්වෙනි එහෙම නැත්නම් ගණනකට ගණන් දන්නේම නැහැ. ඉතින් මේ භාවාත්මක ගුණේ සංඥාව එක එක විදිහට යනවා. දැන් මේ රටේ සමහර වෙලාවට ඔව් කොල්ලෙක් හම්බුනහම වැඩි සතුටු. කෙල්ලෙක් හම්බුනාට වඩා. ඒ වැඩි නැද්ද සමාජයේ එහෙම එකක් තියෙනවා ලංකාවේ. ඒ වුණාට තායිලන්තේ වගේ රටකට යනකොට කොල්ලෙක් හම්බුනා එච්චර ගණන් ගන්න බැහැ. කුඩුකාරයෙක් වෙයි දන්නේ, ගෙදරට වදයක් වෙයි දන්නේ. කෙල්ලෙක් හම්බුනාම ආරි ආරි සතුටුයි. ගෙදරට ආදායම ගෙනල්ලා දෙයි, හම්බ කරලා දෙයි. ඕ ගෙදර වර්ධනය කරයි කියලා ඉන්නවා හරි සතුටුයි. ඔය තායිලන්තේ වගේ රටක් දුන්න ගෑල්ල මේක හම්බුනාම. ඒක නිකන් මගුල් ගයක් වගේ මේ ගෑල්ල මේක හම්බුනාම. ඒක එක අර ලාභයේ තකා තියෙන සංකල්පේ ලංකාවේ මෙගෙල්ලෙක් හම්බුනාම හැමදාම ඉස්කෝලේ එක්කන් යන්න ඕන, පන්ති එක්කන් යන්න ඕන, බලා ගන්න ඕන, පත්ේ යන්න ඕන, කතාද මන්දල දුන්නත් ළමයි ටික නලවන්නත් යන්න ඕන, මල කරදරයක් ගොඩගාගත්ත කීර වගේ හැඟීමක් ඇති වෙනවා. කොල්ලෙක් හම්බුනා මූ මොනවා හරි කරලා පොල් කඩලා හරි වට හොර පොල් කඩලා හරි මේ ගෙනල්ලා අම්මට උදව් කරයි කියලා සංකල්පයක් තියෙන. බල ලාභේ තකා තමයි මේ සතුටු වෙන්නේ. කෙල්ලෙක් හම්බුනා සතුටු වෙන්නේ ඕ කොල්ලෙක් හම්බුනා සතුටු වෙන්නේ ලාභිය තක. කවුරුත් හිතනවා නම් අනේ මේ කෙල්ලා හරි මේවා කොල්ලා හරි මේවා නිවන් මඟ තෝරා ගනී කියලා. ඈ මම බෝසත් පැටියෙක්, මම මේ බිහි කරේ නිවන් දකින්න. අනේ මේ කොල්ලා හරි මේ කෙල්ලා හරි මහන වෙලා සාසනේ බබළුවයි කියලා හිතනවා නම්, තව බොහෝ දෙනාට ධර්මයේ කියා දෙයි කියලා හිතනවා නම් මොනතරම් අගනේ දෙයකදීනේ. බොහෝ මාගනේ එහෙම හිතනවා නම් විතර
නබෝමාගෙන
මේ මිනිස්සු මලා කියලා නෙමෙයි අඬන්නේ. අනේ නිවන් දකින්න දුව මලා, මාර්ගඵලයක් ලබන්න දුව මලා කියලා එහෙම අඬන්නේ. අනේ පොල් ටික ගාලා දෙන්නේ කවුද? කඩේ යන්නේ කවුද? දැන් තනියට ඉන්නේ කවුද? ඈ මාව ඉස්පිරිතාලේ එක්කන් යන්නේ කවුද කියලා වගේ තමයි අඬන්නේ. ඉතින් ඒ තමන්ට ලැබිච්ච අලාභය ගැන තමයි කල්පනා කරන්නේ. බැඳීම තමයි තමන්ට කම්පණය ඇති කරන්නේ. ඒ නිසා ප්‍රේමතෝ යායති සෝතෝ. අත්තායි අත්තනෝ නාතෝ. තමන්ට තමන් පිහිට කරගන්න. හැබැයි ඒ පිහිට සිද්ධ වෙන්නේ අත්තායි අත්තනෝ නත්ති කියලා තේරුම් ගත්තොත් විතරයි. තමන්ට තමන් පිහිට වෙන්නේ තමන්ට තමන් නෑ කියලා තේරුම් ගත්තොත් විතරයි. දැන් අපි පින්නතුන් තේරුම් අරගෙනද ඉන්නේ මේ තමන්ට තමන් නෑ කියලා. මානසිකව තියෙන්නේ සංඥා ගොඩ. ඔය අනුන්ගෙන් පිටින් ගත්ත සංඥාවල් ටික පැත්තකින් ඔක්කොම ගොඩ ගැහුවොත් තමන්ට සංඥාවක් තියෙනවා. මේ ශරීරයේ සතර මහා භූතයන්ට බෙදලා දුන්නොත් එහෙම තමන්ට ශරීරයක් තියෙනවා. ඉතින් එතකොට පාරිශුද්ධ මිනිස්සෙක් ඥාන රාතන් වහන්සේ කෙනෙක්. අරහත් කියන්නේ මේ එකතු කරගත්ත දේවල් ටික වස්කල දැම්මා. මේ එකතු කරගෙන තියනවා නම් ඒ එකතු කරගෙන තියෙන ගුරුවක්මයි. එකතු කරගන්නේ ගුරුවක්මයි. දැන් අන්‍ය ආගමිකයන්ට කියලා දෙනවා ඔබ ආගමක් කියලා. ඒ මිනිස්සු ආගම වෙනුවෙන් පව් කරනකම් ඒ මනුස්සයට තේරෙන්නේ අපේ ආගම පටන් අරගෙන තාම අවුරුදු 2000යි. තා අවුරුදු 100ක් පවතීද දන්නේ. ලෝක විනාශයකින් හරි වෙන දෙයකින් හරි මේ විනාශ වෙනවා. ඇයි අපි ආගමක් වෙනුවෙන් පව් කරන්නේ කියලා කල්පනා කරනවා. ජාතිය වෙනුවෙන් පව් කරනවා. ඊළඟට පරම්පරාව වෙනුවෙන් පව් කරනවා. ඈ බලය වෙනුවෙන් පව් කරනවා. විලතල තානාන්තර වෙනුවෙන් මහා පව් කරනවා. ඇයි මේ මිනිස්සු මේ දුර දිග බලන්න දන්නේ නැති කම නිසා? ඔය කොච්චර තව මේ ආගමක් ජාතියක් වර්ගයක් කුලයක් පවත්වන්න උත්සාහ කළාට පින්තුරි මේ විනාශ කරගෙන ලෝකේ මිත්‍යා දෘෂ්ටිය නිසා, වැරදි දැකීම නිසා තව වරුදු 100ක් පවත්වන්න බෑ. මේ 2100 2200 වගේ වෙනකොට විද්‍යාඥයෝ කියනවා මේ ලෝකේ පරිසර උෂ්ණත්වය කියන එක මේ ඉහළ යන විදියට පොළොව මතු පිට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා කියලා. හිතන්නකො මේ උෂ්ණත්වයේ දෙගුණේ උන දැන් සෙල්සියස් අංශක 30 කියමුකෝ 60ක් වුණොත් අපිට ඉන්න පුළුවන්. ඈ පොළොව මතු පිට අපිට ඉන්න පුළුවන්ද? වැඩි නෑ. 60ක් වුණොත් අපිට ඉන්න බෑ. ඉතින් එහෙවු ලෝකයක මේ පව් කරන්නේ ඇයි මිනිසුනේ? මේක තේරුම් කරගන්න මේ මහ පොළොව අල්ලගන්න මෙච්චර උපාය යොදන්නේ ඇයි මිනිසුනේ කියලා මේ මිත්‍යා දෘෂ්ටිකයෙන් අහන්න ඕන. අපේ අය මේක කරනවා. අපේ අයට එච්චර තණ්හාවක් තෘෂ්ණාවක් නැහැ. කවුරුවත් මරාගෙන කොටාගෙන පෙරලගෙන යන්න නැහැ. ඔය පාඩුවේ පැරිත පොල් ගෙඩියක් ඇහිඳගෙන ගාගෙන කාලා පාඩුවේ ඉන්න ජනතාවක් අපිට ඉන්නේ. අරගොල්ලන්ගෙන් තමයි ඔක අහන්න ඕන. ඒකෝර අපේ හිත්වලත් තියෙනවා නම් ඇතුලේ තව අපිට සංසිඳව ගන්න පුළුවන් ওই දහම් තේරුම් අරගෙන. ගොඩාක් දෙනෙක්ගේ නුවණ මේක තේරුම් අරගෙන තිබුණට හදවත තේරුම් ගන්න බැරිතුනේ. මේ ලෝකේ ධර්මයේ හදවත තේරුම් ගන්න නුවණ නෙමෙයිනේ, හදවතින්ම එහාපත් වෙන්න ඕන. හදවතින්ම අතහැරීම කියන එක පුරුදු කරලා තියෙන්න ඕන. විදර්ශනා වඩන්න ඕන. තමන්ට යම් කිසි බැඳීමක් තියෙනවා නම් ඒ බැඳීමෙන් ලිහා ගන්න විදර්ශනා වඩන්න. ඉතින් මේ ලෝකේ තියෙන සෙනෙහයන් ගොඩක්. පුත්‍ර සෙනෙහය නේද, මේ මේ ස්වාමි සෙනෙහය ආදි වශයෙන් වස්තු සම්පත්වලට මේ ඔක්කොටම බැඳීම් තියෙනවා. නමුත් පින්නතුනි ඔය අතර ප්‍රබලම සෙනෙහය මොකද දන්නවද? කාටද වැඩියෙන්ම සෙනෙහය තියෙන්නේ? ආත්ම සෙනෙහය තමන්ට තියෙන සෙනෙහය. ඒක නිසා තමයි හැබැයි ඔය ඉලක්ක කරගෙන තියෙන්නේ අපි ධනෙට තියෙන සෙනෙහය නැති කරනවා, ඊට පස්සේ ස්වාමියාට තියෙන සෙනෙහය නැති කරයි, වස්තු සම්පත් වලට තියෙන සෙනෙහය නැති කරගෙන කියන්න පුළුවන් දැන් මම මොකටවත් ආස නැහැ කියලා. හැබැයි ආත්ම සෙනෙහය තාම බරපතලව තියෙනවා. එහෙමනම් අර අනිකුත් සෙනෙහයන් ටික අපි හිතමුකෝ එක පැත්තකට දාන තරදී, ආත්ම සෙනෙහය විතරක් එක පැත්තකට දාන පින්නදුන ඒ තරාදිය බර වැඩි වෙනවා ආත්ම සෙනෙහය කියන පැත්තේ. එතකොට හිතන්න පින්නතුනේ ප්‍රබලම කාරණය තමයි අපි මුලටම ගන්න ඕන. ප්‍රබලම කාරණය තමයි දුරු කරන්න. ඒ නිසා තමයි බුදුහාමුදුරු සක්කාය දිට්ඨි ඕ විචිකිච්ඡා සීලබ්බති පරාමාස මුලින්ම ඇති කරගන්න කියන්නේ. ඕක නෙමෙයි අපේ ඉලක්ක කරගන්න. මුලින්ම තමන්ට තමන් පිහිට කරගන්න නැතුව තමන් ලොකු ගසක් නොවී කිසි කලක සෙවන ලබා දෙන්නට පුළුවන් කමක් නැහැ. තමන් ලොකු ගහක් වුණොත් විතරයි පහළට හෙවන වැටෙන්නේ. තේරුණානේ? තමන් ලොකු ගහක් වෙනකොට තමයි හෙවන වැටෙන්නේ. දැන් බලන්න මේ ආරාමයේ හොඳින් හදාගෙන කටයුතු කරලා යම් කිසි පිරිසක් කටයුතු කරනකොට ඒකේ හෙවන ඉබේම වැටෙනවා නේද අනිත් අයට? අනිත් අයට පිහිට වෙනවා ධර්මය දකින්න සිල් භාවනාවන් වල යෙදෙන්නේ හෙවන ඉබේටම වැටෙනවා. ඔව්. ආ වනස්පතියක් වගේ තියෙනවා. ඒ නිසා තමන්ගේ ආත්මార్థය තුලින් තමයි පරාර්ථය තියෙන්නේ. ආත්මార్థයක් නැති තැන පරාර්ථය නැත. ඒ නිසා මුලින්ම අත්ථ හිතං හත්තබ්බං තමන්ගේ යහපත වෙනුවෙන් වැඩ කරන්න. දෙක තමයි පරහිතංච හත්තබ්බං. ඔබ ඉති බුදුහන්සේට තිබුණේ ඉස්සෙල්ලම පරහිතංච හත්තබ්බං දාන. එහෙම දෙයක් වෙන්නේ නැති නිසා තමයි අංක 1ට දැම්ම අර්ථ හිතං කත්තබ්බං තමන්ගේ යහපත ඇති කරගෙන ඊට පස්සේ පරිහිතංච කත්තබ්බං අනිත් අයගේ යහපත ඇති කරගන්න. දැන් තමන් නිවන් ධර්මයේ අවබෝධ කරගන්න තුරු තවත් කෙනෙකුට කියා දෙන්න බැහැ. මේ මේ බණ ටික අහන්න කියලාවත් තව කෙනෙකුට කියන්න බැහැ තමන් ඒක අවබෝධ කරගන්නේ නැතුව. මේ නිවන කියන එක පින්නතුනේ හැම මොහොතකම හැම තැනකම පවතින. හැබැයි ඒක පේන්නේ නැති එක හේතුවක් තියෙනවා. හැම තැනම පවතිනවා නමුත් පේන්නේ නැහැ. වර්ණයක් හැඩයක් නැහැ. ඒක නිසා පේන්නේ නැහැ. ඔව්. එහෙමනම් අපි ඇස් පුරුදු කරලා තියෙන්නේ රූප බලන්න, වර්ණ බලන්න, හැඩ බලන්න. එහෙනම් දැන් අපි පුරුදු කරගන්න ඕන රූපයක් නැති, හැඩයක් නැති, වර්ණයක් නැති, දිසාවක් තැනක් නැති දේ දකින්න අපේ නුවණ පුහුණු කරන්න. ඒක හරි අමාරු වැඩක්ද නැද්ද? අමාරු වැඩක්. මොකද පුරුදු කරලා තියෙන්නේ මොලේ මේවා දකින්න. ඊට පස්සේ වෙනතුනේ ඔහොම ගිහිල්ලා අපි පොඩ්ඩක් එනවා එක තැනකට, මේ ශූන්‍යයි කියලා තැනට. ඔච්චර අපිට එන්න පුළුවන් උපරිමේ. ආකාසඤ්ඤායතනෙට යන්න පුළුවන්. එතනින් එහාට ගිහිල්ලා ඕන නේව සංඥා නා සංඥායතරට යන්න පුළුවන්. හැබැයි මේ ලෞකික ලෝකේ භාවනාවල ඔතන නතර
වෙනවා.
ඒක නිසා දැන් මේ අහස අරමුණු කරගෙන ඉන්න ස්වභාවය වගේ දෙයකට යන්න නැතුව, එහෙම නැත්නම් සංඥාව ඇති නැති ස්වභාවයේ තනතර හිර වෙන්නේ නැතුව මේ කොහොමද නිරෝධයක් ඇති කරගන්නේ? දැන් මේ ලෝකෙ මේ ජීවි අවකාශයයි කියලා බෙදලා තියෙන බින්දු තුනේ කොහොමද අපේ බුද්ධියෙන් අපි බෙදලා තියෙන්නේ? දැන් අපි කිව්වොත් බින්දු තුනට මෙතන his now සහ his අවකාශය පෙන්වන්න කියලා කිව්වොත් එම අපි කියයි මේ බිත්ති. අනේ his now ඝන වස්තු. එතකොට ඒ සිවිලිමයි පොළොවයි බිත්ති අතර තියෙන මේ මඩ කොටස අපි කියයි අවකාශයක් කියලා කියයි. එතකොට මේ කොටස his අවකාශයක් කියලා නම් කලේ නම් තැබීම සිද්ධ කලේ අර බිත්ති නිසාම නේද? සිවිලිම සහ පොළව නිසාම නේද? එහෙමනම් මේ ලෝකේ අපි හිස් කියලා හදලා තියෙන්නේ ඕ නොසිස් දෙයට ප්‍රතිවිරුද්ධව. එහෙම නැත්නම් සාපේක්ෂිතව තමයි මේ හිස් අවකාශය හදලා තියෙන්නේ. ඕකත් ලෝකෝත්තර නෙමෙයි. ඕක උතන ශූන්‍ය නෑ සම්පූර්ණයෙන්ම. මොකද උතන සාපේක්ෂිත අවකාශයක් නම් කරගන්නව නම් එතන ශූන්‍ය නෑ. එතන ශූන්‍යයි කියලා කියන්න බෑ. එහෙමනම් ලෝකෝත්තර කියන අවස්ථාව මොකක්ද? අන්න හරි. ඒ අම්මල තේරුණා ඒක. ඒ ශූන්‍යතාවෙලුත් එහාට. ආන් එතනින් අපි එහාට යනවා නම් තමයි අපේ සංඥා නිරෝධය සිද්ධ වෙන්නේ. ආන් එතනින් එහාට අපේ නුවණ ගෙනියන්න පුළුවන් නම්, දකින්න පුළුවන් නම්, ඥාන දර්ශනය කරන්න පුළුවන් නම් අපේට සංඥා නිරෝධය කරන්න පුළුවන්, වේදනා නිරෝධය කරන්න පුළුවන්, සංකාර නිරෝධය කරන්න පුළුවන්. මේක විශේෂයි ඔළුවට නෑ. සමහරලාට ඔළුව ලෑස්තිත් නෑ මේක විශේෂ කරගන්න මහන්සි වෙන්න. ඇයි හේතුව? එකක් අමාරුයි, අනිත් එක ඔළුවට විෂය වෙන්නේ. අනිත් එක ඒක විෂය කරගන්න ගියොත් එහෙම මේ තියෙන හදාගත්ත ප්‍රේම එක නැතිලා යනවා කියලා තේරෙනවා.
ප්‍රේමයට ආදරය කරනවා
නේද? ඔව්. ලෝකයට ආදරය කරන කෙනෙකුට ලෝකෝත්තර වෙන්න බෑ. ලෝකේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා තේරෙන කෙනෙකුටම තමයි මේක ලෝකෝත්තර. දැන් මේ අවකාශය දැන් මේ ලෝකේ තියෙන හිස් නොසිස් කියන දෙක. හිස් නොසිස් දැන් හිස් නොසිස් කියන දෙකම මොකද්ද? සංඥා දෙකක්. හිස් නොසිස් කියන දෙකම රූප දෙක, සංඥා දෙකක්, රූප දෙකක්. හිස් නොසිස් දෙකම වේදනා දෙකක්. හිස් නොසිස් දෙකම කියන්නේ සංඛාර දෙකක්. එහෙනම් බුදුහාමුදුරුවෝ කියන්නේ මොකද්ද? පටිච්ච සමුප්පාදේ මේවායි නිරෝධය. මේක පින්වතුනි මහා දාර්ශනිකයන්ගේ දහම. ඉතින් මේ අපිට දොස් කියන එක හරි. මොකද මේ ලෞකික මිනිස්සුන්ට සේවල් වල මේ කෑම යාගෙන බීලා කාලා බීලා ඉන්න මිනිස්සුන්ට මේ වගේ දහමක් ඇයි කියන්නේ කියලා අපිට බයින්නද? ඒ බයිනායි සාධාරණයි. මොකද හේතුව ටැක්ටරයක් ගන්න සල්ලි නැති මිනිස්සෙකුට ඇවිල්ලා සුපිරි BMW Benz කාර් ගෙනල්ලා වෙන්දේසි කරනවා වගේ වැඩක්. ඔයගොල්ලෝ දැකලා තියෙනවද ඈත ගම්මාන වලට ගිහිල්ලා මේ සුපිරි Benz BMW වෙන්දේසි කරන දැකලා නැහැ. පැති වල තියෙන ට්‍රැක්ටර්, බයිසිකල්, මෝටර් බයික් තමයි මේ සේල් වල තියෙන්නේ. දැන් මේ කොළඹට එනකොට තමයි දකින්නේ. ඔව් වාහන විශාල වාහන සේල්ස් තියෙන, ඒ වගේම විශාල ප්‍රමාණය අධික මිල වලට ලැම්බෝගිනි පවා තියෙනවා. ඈ සේල් එකේ දාලා තියෙනවා. ඇයි ඒ? ඒවල මෙහි කොළඹට වෙන්න වෙන පොසත් මිනිස්සු ඉන්නවා අපට ගන්න යන මේ. ඉතින් මේකෙත් එහෙමයි. කිහි පුතඥ මිනිස්සු ළඟට ගිනින් දෙන්න ඕන. ඔව් ත්‍රී විලර්, මොටෝ සයිකල් වගේ බාල ධර්මයන්. කවියා පොඩි වන්දනාව පූජාවක් වගේ පොඩි මොටෝ සයිකලයක් වගේ එකක් දෙන්න ඕනේ. මේ මහා දාර්ශනික දෙයක් දුන්නාම බාණ්ඩේනම් හොඳයි ගන්න සල්ලි නෑ. බාණ්ඩේනම් හොඳයි ගන්න සල්ලි නෑ කියලා කිව්වා. ඉතින් ඔය අතර පින්නතුනේ එක කෙනෙක් හරි ඉඳීවි මේ බාණ්ඩේ මිලදී ගන්න කියන හැඟීමෙන් තමයි අපි ඉතින් මේ කරන්න කියන්නේ. කෙනෙක් හරි හිමින් සැරේ මෙතෙන්ට මේ ගැන අවබෝධයපත් වෙලා ඕ මහන්සි වේවි, මහන්සි වුණොත් ඒ මනුස්සයා නිවේවි, නිවේ සැනසෙවි. ඉතින් මේක විදර්ශනා කරලායි දකින්න තියෙන්නේ. නමුත් තනියෙන් විදර්ශනා කරන්න කිව්වට තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි බින්නතුන්ට කියන්නේ බණ අහන්න කියන වචනේ කෙටියෙන් කියනවා. ඒකට බණ අහනකොට විවිධ ස්වරූපයෙන් සාමිනාසි මේක විග්‍රහ කරනකොට අර තෝක තෝකං කණින් ගණින් කියන වගේ ටිකෙන් ටික ටිකෙන් ටික මේ මලකඩ දුර වෙලා ගිහිල්ලා මනස පොඩ පොඩ හරියනවා ගිහිල්ලා හරියට ඉවිගමනක් වගේ හෙමින් හෙමින් මේ සරල බුද්ධිය දෙනුතුනේ ඒ නිවන් මඟ කරා පැමිණෙනවා. ඉතින් ඒකටත් 17 එක එක කියමනොන්න බණ ඇහුවා නිවන් දකින්න පුළුවන් කියන අය, ඔන්න රහත් උනායි කියන අය, ඌව ගුරුය, ඒ 17ක් අඩු උනා ඒකටත් අහන්න ඕනනේ. වර්තමානයේ තියෙන ලොකුම මේ වරද තමයි සෝහාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් වීම. පුතඥ වීම කිසි ප්‍රශ්නයක් නැහැ. මම පුතඥ කිව්වොත් එහෙම කිසි හාමුදුරු කෙනෙක් ඕගොල්ලොන්ට ගහන්නේ නැහැ. හැබැයි කියන්න බලන්න මම රහත් කියලා කිව්වේ. එලෝ එලෝ ගහන. ඇයි මෙච්චර ඇලර්ජි? දෙයක් විවේචනය කරනවා නම් ඒ විවේචනය කරන ඕනම කෙනෙකුට මම කියන්නේ තමන් හරි දේ දැනගෙන විවේචනය කරන්න. ඔය ඇත්තන්ට කිව්වොත් වැරදි යෝග කියලා වහාම හරි දේ මොකද්ද කියන්නේ? එතකොට හරි දේ කියයි. එතකොට හරි දේ ප්‍රත්‍යක්ෂද? තහම නැහැ කියයි. ඒ කියන්නේ ඔබ වහන්සේ නොදැක්ක මලමාලිගේ ප්‍රසාදයට මම කැමති වෙන්න ඕනද? ඈ මලමාලිය ඇවිල්ලා දැක්කේ නැති මලමාලිය මේ කපු මහත්තයා ඇවිල්ලා දැක්කේ නැති මලමාලියක් ගැන වර්ණනා කරනවා. කපු මහත්තයෙක්ගෙන් අහුවාම දැක්කේ නැහැ කියනවා. එතකොට විශ්වාස කරනවද? එතකොට කම්මාත්යෙන් අහන්න තියෙන්නේ දැන් දැන් ඔය මම මේ හිත අලව ගන්න ඕන මේ ඔය නොදැක්ක මලමාලිටනේ. ඒ නිසා නොදැක්ක ධර්මේ වැඩක් නැහැ කියන්නේ. දැන් ඔව් එතනම ඉතින් දායකයන්ට හිතෙනවා දේශනාව කොතනද තියෙන්නේ කියලා. ඉතින් සමාධිය තියෙනවා. ඒ වගේ විවිධ තරාතිරම් තියෙනවා. ඒකට කමක් නැහැ. අර මොටෝ සයිකල් ඉල්ලන පිරිසුත් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට මොටෝ සයිකල්, ට්‍රැක්ටර් ඉල්ලන අයට ට්‍රැක්ටර් තියෙනවා. ඒ වගේම සුපිරි වාහන, රේන්ජ් රෝවර්, BMW, Benz වගේ හොයන කට්ටියට ඒව වෙනමද? මේ තියෙන්නේ බින්නතේ ඉහළම තාක්ෂණය. එහෙම නැත්නම් උච්චම දේ තමයි ධම්මානුධම්ම ප්‍රතිපත්ති කියන ආස්ථාර ඊට පල්ලෙහා තියෙනවා දාන සාමාන්‍ය පංච සීල දස සීල ආදී වාට්ටමක සීල වගේ දේවල් ඒවා පුරුදු කරලා පුහුණු කරලා ඉන්න ඕනේ. ඊළඟට භාවනා වශයෙන් උද්ගත්තාම මූලික වශයෙන්ම පොඩි පොඩි ඔව් අනුස්සති භාවනා ක්‍රම සති භාවනා ක්‍රම ඒව තියෙනවා. ඒව පුරුදු කරලා මනස දිහාවත් බලාගෙන ඉන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් කොහොමත් මේ ලෝකයේ මිනිස්සු පෝසත් වෙච්චයි දිහා බැලුවහම ඒගොල්ලෝ මුලින්ම අරගෙන තියෙන්නේ මොටෝ බයික් එක. ඊට පස්සේ ට්‍රැක්ටර් එක. ඊට පස්සේ පොඩි ලොරි. එහෙමම අරගෙන තමයි ඕ බස් එකක් එහෙම අරගෙන තමයි ලොකු වාහනවලත් මිනිස්සු ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ වගේ මේ පිළිවෙත් ක්‍රමානුකූලව පුරුදු කරගෙන ආවහම ප්‍රඥාව ගොඩ නැගෙනවා කියන එක අපිට පේනවා. දැන් ගොඩාක් මොනවා හරි දහම් පිළිවෙතක බොහෝ කාලයක් යෙදිච්ච බොහෝ කාලයක් බණහබ්බයට මේක කියන්න ලේසි. මොකද මේගොල්ලන්ට අගමුල හොඳටම තේරෙනවා. හැබැයි බොහෝ කාලයක් ධර්ම ප්‍රගුණ කරපු නැති අයට මේක කියන්න හරි අමාරුයි. මම කියන්නේ මේකට හැම තැනම ගිහිල්ලා තෙම්පරාදු වෙලා මෙහාට එන්න කියලා. එතකොට එයාට විග්‍රහ කරන්න ලේසි. අහවල් භාවනාවේ ප්‍රතිඵලය මේක. අහවල් ඕ සීලේ ප්‍රතිඵලය මේක, සමාධි ප්‍රතිඵලය මේක, ධර්මයේ ප්‍රතිඵලය මේක මේක කියලා ඒවල ප්‍රත්‍යක්ෂව කියන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂව කියන්න පුළුවන්. ඉතින් පින්නතුන්ට අර ලෝකෝත්තර සිද්ධාන්ත ටිකක් කියාගෙන ආවා මට තේරුණා. ඉතින් මේක අල්ලන්න හරි අමාරුයි. ඒක අල්ලන්න හරි අමාරුයි. එතකොට මොකද කරන්නේ? බාන ටික නම් හොඳයි. වුණාට අපිට තේරෙන්නේ අපි තේරෙන්නේ නැහැ කියලා කියනවා. ඉතින් අන්න ඒක නැති කරන්න මේක ලිහිල් කරලා ලිහිල් කරලා ලිහිල් කරලා ලිහිල් කරලා අපි ඒකට කියලා දෙනවා. දැන් එනවනේ ගන්න බැහැ කියලා දෙයක් අත්හරින තැනට මැදට එනවා ලීසින් කරුවේ. එයා කියනවා ඔයාගේ අතේ තියෙන ගාන ගෙවන්න. ඊළඟට ඔයාට මාසෙට ගාන ඔව් ලැබෙනවා. ඒකෙ මින් සැරේ ගෙවන්න. දැන් බලන්න ඒ එයාට ඒක ලිහිල් කරලා දෙනවා, පහසු කරලා දෙනවා. මේක දකින්න ගන්න පුළුවන් ක්‍රමවේදයකට එක හදලා දෙනවා. එතකොට මිනිස්සයත් කල්පනා කරලා ඕ මට මේකේ ගත්තාම මෙච්චර ආදායමක් ගන්න පුළුවන්. මෙහෙම කළා මට මේක ගෙවන්න පුළුවන් කියලා තීරණෙන් මේ මිනිස්සේ වාහනේ ගන්නවා. ආන් මේ වගේ දෙනතුනේ අපිටත් කියන්න තියෙන ඔබ මෙන්න මෙච්චර කැපවීමක් කරන්න. මෙච්චර ධර්ම ශ්‍රවණය කරන්න. මෙච්චර මානසිකාරය දෙන්න. එතකොට මෙච්චර ඔබට මේ මාසයකට ශ්‍රද්ධාව ප්‍රඥාව වැඩිනවා, සමබර වෙනවා. ආන් ඊට පස්සේ තමන්ට මේ විශිෂ්ට ධර්මය කරා ගමන් කිරීමේ හැකියාව ප්‍රමාණිකෝලව ලැබෙනවා කියලා. සමහර අයට මෙන්නතුට මේ මහා පුළුල් පුතුල විස්තරයක් ඕනේ. විස්තරයක් දැනගෙන ඉවත් දැපුවා ඉන්නේ ටික දෙන. විස්තරයක් නොදක කෙලින්ම නෝන යොමු කරපුවයි නිවන් දක්. අපේ අය රහත් වෙන්න නෙමෙයි බලන්නේ, රහතන් වහන්සේලාට බඳින්න. ඈ ඈ මාර්ගඵලලාභී වෙන්න නෙමෙයි බලන්නේ, මාර්ගඵලලාභී කියලා කවුරු හරි දැක්කොත් වඳින්න. මම කියන්නේ වඳින්න නෙමෙයි වෙන්න බලන්න. ඒකම සමහර කට්ටියක් කියන වඳින්න නෙමෙයි මාර්ගඵලලාභී කියලා කිව්වොත් ගහන්න පුරු වෙච්ච කට්ටියකුත් ඉන්නවා. එලෝ එලෝ. ඒ ගහන්නත් නෙමෙයි වඳින්නත් නෙමෙයි තමන් ලබන්න පුරුදු වෙන්න. ඒ වචනේ හොඳයි නේද? රහතන් වහන්සේලා මාර්ගඵලලාභීන් වහන්සේලා හොය හොය වැඳලා වැඩකුත් නැහැ, ගහලා වැඩකුත් නැහැ. තමන් වෙන්න බලන්න. මේ කතාවේ මොනවා හරි මේ තියනවද මේ වැරද්ද? ඒක තමයි වෙන්න ඕනේ. ඒක තමයි වෙන්න ඕනේ. අර මෙයාට කියලා ගන්නවා. ඔව්. මෙන්න මේක තමයි නැත්තේ. රහතන් වහන්සේලා හොයන්නේ එක්ක ගහන්න එක්ක වඳින්න. මාර්ග ප්‍රණාමීන හොයන්නේ එක්ක ගහන්න එක්ක වඳින්න. ගානක් නෙමෙයි වඳින්නත් නෙමෙයි තමන් වෙන්න, තමන් වෙන්න බලන්න. තමන් පරිවර්තනය. මම මේ කියන්නේ ගිහි පැවිදි සියලු දෙනාට. තමන් වෙන්න බලන්න. ඕවා දෙනු කරාට තමා සම්මතේ පීඩා කියන දන. ඒ නිසා වැරදි කියන දේ විවේචනය කළොත් මම ඊළඟට අහන්නේ හරිද? හැබැයි ප්‍රත්‍යක්ෂව කියන්න ඕනේ. බැරි නම් වැරද්ද විවේචනය නොකොට සිටින්නට. තේරුණානේ? ඒස ලෝකෝත්තර ප්‍රඥාව පහළ වුණාම අපේ පින්වත් මහණන් වහන්සේ කියන හදන පැහැදිලි කරන දේ තමයි වෙනතුනේ වෙනත් අරමුණු ආවට ඒ හැම දෙයක්ම ශනිකවම දුර වෙලා යනවා නිෂ්ප්‍රභා වෙලා යනවා හරියට ඒක එක එක විදිහේ උපමා කළා දැන් නෙළුම් පතට කොච්චර වැහි ගැස්සා වතුර බිඳුවක් හිටින්නේ නැහැනේ ඔන්න ඔය වගේ තත්ත්වයක් හට ගන්නවා මේ ලෝකෝත්තර ප්‍රඥාව හට ගන්න තමන්ගේ සිත පොලිෂ් වෙලා කිසි දෙයක් මේකේ රඳන්න නැති ගතියක් ඇති වෙනවා. එතකොට ඒක අවශ්‍යනේ. තවත් කෙනෙක් අවබෝධ කරවන්න මහන්සි වෙයි. තමන් මේ හුවා දක්වා ගන්න යන්නේ නෑ වැඩක් නෑ තමන් හුවා දක්වා ගන්න යන්නේ මම මේ මෙහෙම කෙනෙක් කියලා. එහෙම දෙයක් ප්‍රකාශ කළොත් හරි මම මෙහෙම දහමක් දන්නවා ඔබත් මේක බලන්න කියලා අනිත් කෙනාගේ අවබෝධය පිණිස කියනවා නිසා ඒත් තමන්ගේ හුවා දක්වා ගැනීමකට කරන දෙයක් නෙමෙයි. පාරක් හොයමින් ඉන්න කෙනෙකුට ළඟට ගිහිල්ලා කියනවා මම මේ ගමේ මේ පාරක් හොයන්නේ. ඔව් දැන් ඒ මිනිස්සයා මම මේ ගමේ ලොක්කා කියලා පෙන්නන්න නෙමෙයි දෙන්න උත්සාහ කරන්නේ. මම මේ ගමේ මම පාරවල් දන්නවා මේ ගමේ ඔබ පාරක් හොයන්නේ. ඔව් එතකොට කියනවා ඔව් ආ මෙන්න මෙහෙමයි පාර මම කියන්න කියලා කියන්නේ. ඉතින් එතෙන්දී උනත් එතන චේතනාව තමයි වැදගත් වෙන්නේ. ඈ තමන් හුවා දක්ව ගන්න නෙමෙයි තමන්ගේ කණ්ඩායම වැඩි කර ගන්න, ගොඩ වැඩි කර ගන්න නෙමෙයි. දැන් අපි මේ බණ කියන්නේ දෙන්න තුන් දෙනාට හරි මේ කණ්ඩායම වැඩි කරගන්න. සල්ලියම් කරන්නද? ඔයත් ඔගේ මොන සල්ලි ගන්නද නේද? මොකද මේ බුදුහාමුදුරුවන්ගේ පණිවිඩය අසන කෙනෙක් ඇත්නම් එක්කෙනෙක් හරි එයාට කීමේ යුතුකමක් තියෙනවා. බුදුහාමුදුරුවන්ගේ ඉල්ලීමක් ඒ වගේම අපිටත් වෙන ජොබ් එකක් නැහැ. ඒක අපි ලැබපු සැනසෙල්ල තව කෙනෙක් හොයනවනම් ඒ කෙනාට දකින්න අපි nissara adhyasen කියා දෙන එක අපේ වගකීම අපේ යුතුකම. ඒ
සාකේ
ඒ නිසා පින්නතුනේ අපි වෙන දෙයක් නැහැ. ඒ නිසා මේක අනිවාර්යෙන් තතේම අනුකම්පාය. මේක ඔබට අනුකම්පා පිනිස කරන දෙයක්. හැබැයි ලෞකික ලෝකයේ ගේවා දරවල් හතක දෙන්න මේ දෙයකට නෙමෙයි මේ සංසාරයේ අනන්ත සංසාරයේ විඳින දුක් ගැහැටෙන් ඔබව මුදවන්න. ඔන් කරන්නේ ඒකමයි. හැබැයි අපාය හදාගන්නේ කවුද? පිට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා හදලා දෙනවද?
තමන්.
පෙරේත ලෝකේ හදාගන්නේ තමන් පෙරේත ගති පුරුදු කළා. යක්ෂ ලෝකේ හදාගන්නේ තමන් යක්ෂ ගති පුරුදු කළා. තිරිසන් ලෝකේ හදාගන්නේ තමන්. සමහර ගෑනු උදවිය මට කියනවා ඇහිලා තියෙනවා. මම ලබනාත්මි යන්නේ නැන්නේ කියලා ඇවිල්ලා හැපිනියක් කියලා ඇවිල්ලා කනවා කියලා. තරහ ගියාම එහෙම කියපු අවස්ථාවක් තියෙනවා. නයික් කියලා හරි ඇවිල්ලා පමනයි. එතකොට එතරම් කියලා තියෙන මොකද? එයා නයික් වෙන්න කැමති. නයික් වෙන්න කැමති ඈ. මම නිකන් ඔය මම මොනවද කියන ලොකු වචන කියනවා නේද? තෝ කනවා වගේ කියලාත් වචන කියනවා නේද? ඒ කියන්නේ සතෙක් හරි වෙලා ඇවිල්ලා කාවියේ ගොල්ලු නේද? ඒ වෛරය නිසා. චේතනාවක් නේ ප්‍රබල වෙන්නේ. එතකොට මෙතන තියෙන්නේ චේතනාවක්. හැම තිස්සෙම තියෙන්නේ චේතනාවක්. දැන් බලන්න ඒක කුසල චේතනා අකුසල චේතනා කියලා දෙකක් වෙනවා. එතකොට ලෞකික වශයෙන් පවතිනකොට ඒක පින, ඒක ලෝකෝත්තර වශයෙන් පරිවර්තනය වෙනකොට ලෝකෝත්තර කුසල් බවට පත් වෙනවා. එතකොට පින කියන එක හොඳයි. පිනෙනුත් තව පාරිශුද්ධත්වයට පත් වුණාම ලෝකෝත්තර කුසල් බවට පත් වෙලා හොඳ චේතනාවක් ගමන් කරනවා. දැන් මේ චේතනාවක් හැමතිස්සෙම තියෙනවා. දැන් බලන්න හැමතිස්සෙම මේ මොහොතේත් යම් චේතනාවක් තියෙනවා. දැන් හාමුදුරු දිහා මෙහෙම බලන චේතනාවක් තියෙනවා මේ මොහොතේ. මේ බණ ටික අහන චේතනාවක්. ඒක අති පාරිශුද්ධ චේතනාවකින් අහන කෙනෙකුත් මෙතන ඉන්නවා. ටිකක් පාරිශුද්ධ චේතනාවකින් අහන කෙනෙක් ඉන්නවා. නේද? ගොඩාක් පාරිශුද්ධ චේතනාවකින් අහන අය ඉන්නවා.
අති පාරිශුද්ධකත්වයෙන් තමයි
මට තේරෙනවා මෑණියෝ නම් අහන්නේ අති පාරිශුද්ධත්වයෙන් කියලා. ඒකනේ. එනිසා ඒක තමයි චේතනාව. Tamanṭa ඔළුවට වැටිච්ච විදියට. දැන් මේ බොරු කියන හාමුදුරුවෝගේ දිගට බණක් කෙනෙක් නම් මොන සැකේ බලන මේ හාමුදුරුවෝ බොරුද දන්නේ කියලා. එහෙමත් නැත්නම් රටේ තියෙන ඔක්කොම මේ විභජන මේ බලාගෙන ඉන්න පිරිසට හිතෙනවා මේ 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 නිකන් මොකක්ද හරි කියලා තේරුම් ගන්න බැරි මට්ටමක ඇයි දැනුම තුල ලොකු ගැටලුවක ඉන්නවා. සමහරලාට ධර්මයක් තෝනෝට වැඩි දැනගත්තාම මට නම් තේරුණා ඒ කාලේ ධර්ම සංකාරයකට යනවා. ධර්ම සංකාරයකට ගිහිල්ලා ලොකු පඬිතකමක් හටගන්න එක ප්‍රත්‍යක්ෂ නැහැ. එනනම් ප්‍රත්‍යක්ෂය හමුවේදී ගොළු වෙනවා. අනිත් අය හමුවේ ලොකු චණ්ඩියෙක් වෙන්න පුළුවන්. අනවබෝධිත කෙනාට ලොකු රඟපෑම් දක්වන්න බෑ ප්‍රත්‍යක්ෂ කෙනෙක් හමුවේ. වචන දෙකෙන් බිම වැටෙනවා. ඔය ප්‍රත්‍යක්ෂ උදවියට ඈත ඉඳන් ගල් ගහන්නේ ඒකයි. ළඟට යන්නේ ප්‍රත්‍යක්ෂ උදවිය කතා කරන්නේ එන්න, අභිමුඛව එන්න, ඉස්සරහට එන්න කතා කරන්නේ කියලා. එච්චර කතා කරද්දී තරම් පාරිශුද්ධත්වය මිනිස්සෙක් ළඟ නැති වුණාම ඈත ඉඳන් ගල් ගහනවා. ඒ කියන්නේ ලෝකෝනේ පාළු ගෙවන් වල බලම් බින්දිනවා වගේ වැඩ කරනවා නේද? ඒ වගේ දේවල් කරන්නේ ඒකයි ඒගොල්ලෝ. ඒකට හේතුවනේ ප්‍රත්‍යක්ෂ කෙනෙක් ඉදිරි ඇවිල්ලා ඒ සම්භව ඒ සාකච්ඡා කරගන්නවා. ඒක චේතනාව තියෙන්නේ. චේතනා පාරිශුද්ධත්වයක් ඇති කරගන්න තියෙන්නේ. චේතනාහම් බික්කවේ කම්මං වදාමි. එතකොට බුදුහාමුදුරුවෝ කර්මය කියන්නේ ක්‍රියාවට නෙමෙයි. ඈ? එතකොට කාය දන්නේ ඔව ඇති දන්නේ එහෙම තියෙනවා. දැන් එහෙම එහෙම එකක් නේ බුදුහාමුදුරුවෝ. ක්‍රියාව මොකක් වුණත් චේතනාව බලන්න ඕන. තේරුණානේ?
යහපත් ක්‍රියාව තමයි චේතනාව.
නෑ යහපත් චේතනාව තමයි යහපත් ක්‍රියාව බවට පත් වෙන්නේ. චේතනාව තමයි අංක එක. තේරුණානේ? අංක එක චේතනාව. චේතනාව.
ඉම්පත් ක්‍රියාවද නෙමෙයි.
ඔව් ක්‍රියාවට නැගිනවා. ඒක වාචික ක්‍රියාවක් වෙන්න පුළුවන්, මනෝමය ක්‍රියාවක් වෙන්න පුළුවන්, කායික ක්‍රියාවක් වෙන්න පුළුවන්. එතකොට
මනෝමය ක්‍රියාව වෙනානේ සම්මත කායික ක්‍රියාවද?
ඔව් ඔව් ඔව්. ඒක නිසා දැන් මේ සමහර දේවල් තියෙනවනේ අම්ම කායික තැනක මෙහෙම තියාගෙන මනෝ ක්‍රියාවලිය විතරකුත් දාන්න පුළුවන් නේ නේ? නේ? ඒ මනසින් එහෙම අතින් පයින් ගහන්නේ මනසින් දෙත්තිය දිහේ ඉන්නේ. ඒ වගේ තියෙනවනේ. ඉතින් ඒ නිසා දැන් මේ චේතනාව හැමතිස්සෙම චේතනාව. දැන් චේතෝ විමුක්තියක්ද තියෙන චේතනාවක්ද තියෙන. ඔබ අත්විඳින්නේ චේතනාවක්ද චේතෝ විමුක්තියක්ද? ඔව්. අනිත් පැත්තට එන්නේ හිතෙනවා. දැන් යාමට හිතන විමුක්තියක් මම සුළුවෙන් හරි භුක්ති විඳිනවා කියලා.
ඈ? ඒකත්
චේතු විමුක්තියෙන් එහා දෙයක් නැහැ. ඒක හරි. මේ මේ ඔක්කොම කතා කරන්න පින්නතුනේ චේතු විමුක්තියකට. වෙන දෙයකට නෙමෙයි. චේතු විමුක්තියකට තමයි මේ කතා කරන්නේ. චේතනාව කොහෙන් හරි පැත්තකට ගොනු වෙනවා. වඩනකොට හිතෙනවා. කය ඇදලා දෙන ස්වභාව ධර්මයෙන් කියලා හිතෙනවා විදර්ශනා
වල. විදර්ශනා වඩන්නේ නිකම් විදර්ශනා වැඩි කරනවා
නැත්නම්. ඒකේ කොට 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 මේ දෙයක් අල්ලගෙන නේද මම දුක් විඳින්නේ කියලා. තේරෙනවා. නිෂ්පල නිෂ්පල ගමනක් නේද මම මේ යන්නේ කියලා බුදුන් කෙනාට මේක තේරුම් යන්න ඕන. ඈ බුදුහාමුදුරු දකින්නේ මේ බුදුන් සත්‍යය මේ දුවන දිවිල්ල මිරිඟුව පස්සේ දුවනවා වගේ. ඉතින් අපේ බුදුන් ණයම හරි සන්තෝෂ වෙනවා මිරිඟුවේ ඉස්සරහින් දුවනවා කියලා. ඕ මිරිඟුව පස්සේ ඔක්කොම දුවන්නේ මම ඉස්සරහින් දුවනවා කියලා මේ මදිවට සන්තෝෂත් වෙනවා. ඈ ධනේ පස්සේ බලේ පස්සේ නිලේ පස්සේ දුවනවනේ ඉතින් එක එක කෙන සම්තෝරුවේ
එතකොට වෙහෙතරේ හතියෙන්
ඉන්නේ නැහැ. එහෙද හතියෙන් විතරයි. ඈ සමහර අය ගණන් හදන්නේ දැන් ඔය දේශපාල ශාස්ත්‍රයේදී ඒගොල්ලෝ ලොකු පොඩි පට්ටම් දාගෙන මේ ඇඟ ලොකු කරගන්නේ ඒගොල්ලන්ට ලැබිච්ච ඡන්ද ප්‍රමාණය. හරියට නිග්‍රහ කරන්නේ ආ ඔයාට ඡන්ද 5000යි අම්මෝ. මම ඡන්ද ලක්ෂ 23ක් ගත්තා. මම ලක්ෂ 50ක් ඡන්ද ගත්ත කෙනෙක් කියලා ඒකෙන් තමයි ඒගොල්ලෝ ලොක් වෙන්නේ. ඡන්ද ප්‍රතිශතයෙන් තමයි ලොක්කො තීරණය වෙන්නේ. ඊට පස්සේ ධනවතුන් අතරට යනවනේ. මට මෙච්චර මේ ධනෙ තියෙන කෙනෙක්. මෙච්චර ධනෙ තියෙන කෙනෙක් කියලා එනවා. ඊට පස්සේ තව ඉන්නවනේ උපාධිකාරයෝ. ඔව් මට දෙකක් තියෙන උපාධි. මට තුනක් හතරක් තියෙනවා. මට පහක් උපාධි තියෙනවා. ඔව් මං අහවල් විශ්වවිද්‍යාලෙ ගියා ලංකාවේ විශ්වවිද්‍යාලෙ ගියා. මං එංගලන්ත ඉගෙන ගත්තා. එයා හරි ලොකුයි. ඈ ඔව් මං එංගලන්තේ ඇමරිකාවේ දෙකේම ඉගෙන ගත්තා. එහෙනම් ඊටත් වැඩිය ලොකුයි. ඉතින් මේක හරි තියෙනවා. මේ හදාගන්න මනසේ තියෙන ස්වභාවයන් වල ලක්ෂණ වුණ බලන්න දෙන්න කියන හැටි. සමධිකරණය කිනා වඩා විදර්ශනා කරන එක කිනා කුසල. මම මේ සති දෙකේ භාවනාවක් කළා. මම සති තුනේ භාවනා කළා කියලා නේද? එහෙම තියෙනවා. ඉතින් මේ තමයි ඒ වගේ මාන ඉස්සරහට එනවනේ ඒකනේ. ඒ ඊට පස්සේ ඉතින් අපි පුතා අපේ පුතා අපේ පුතා ડોක්ටර්නේ. ඒකනේ අපේ පුතා ඉන්නේ අහවල් රටේ ඉන්නේ. එතකොට ඒකත් හරි. එතකොට අපේ දුව වැඩලා ඉන්නේ ඔය ලෝයනේ. ඒ අහවල් කියන්නේ මෙයා තමයි ඒකේ සම්පූර්ණ උසාවියේ ඔක්කොම වැඩ කරන්නේ යා. ඒ කියන්නේ අතුකතු ගන්න එකේ ඉඳලා ඔක්කොම කරන්නේ යා. කියලා කියන්න පුළුවන් නේ. මේ අපේ පුතා කොහෙද වැඩ කරන්නේ? ආ යා හයිවේ එකේනේ. මම හයිවේ එකේ මොකද්ද කරන්නේ? හයිවේ එකේ අයිතිකාරයද? නෑ හයිවේ එකේ ටිකට් කඩන්නේ යා. නේද? ඒක තමයි වැඩේ. ඒ මනුස්සයගේ තරමට ඒ මනුස්සයගේ මාන්නේ. දැන් තමසක් මනුස්සයෙක් ඇවිල්ලා ගිහුවා මම ස්වාමීන් වහන්සේ අලුත් බිස්නස් එකක් පටන් ගන්නත් කිව්වා. අලුත් ආයෝජනයක් කළා. පොඩි නාතුරහුත් වෙලා පොඩි මුදලක් යොදලා මම ලොකු බිස්නස් එකක් පටන් ගත්තා. මම අර මොකද්ද අලුතින් පටන් ගත්ත බිස්නස් එක කිව්වා. වින්කලේ ඉස්සරහින් කැඳ මුට්ටියක් තිබ්බා. කොහොමද විශ්වාසය? යාගේ මත්තමට යන්නේ කො ලොකුයි. ඉතින් මම බලාගෙන ඉඳලා ලොකු ප්‍රොජෙක්ට් එකක් දැන් කියයි මට මෙහෙම ආනයන අපනයන කරන මොනවා හරි සිද්ධාන්තයක් නේ මනුස්සයෙක් වෙන වින්කලේ ඉඳගෙන ගැඳ මුට්ටියක් තියෙනවා. ආදායම ගියද? මේ 250ක් විතර ඒකෙන් තම් වෙනවා දෙයට.
ඔව්.
ඒ මිනිස්සේගේ හැටියට ඒක ලොකු දෙයක්. ඒ මිනිස්සේ හරි ලොකුවට කිව්වා. අර ලොකු අගේට කිව්වා. මම නම් කියන්නේ ඒක වර නරක වැඩ කළා මේ මේ කරන මහා මේ ව්‍යාපාර වලට වඩා ඒක ශ්‍රේෂ්ඨයි. ඒ රුපියල් ඒ සාධාරණ එක ශ්‍රේෂ්ඨයි ඈ ඒක මේ අරක්කුත බෑරුම් ලංකා පුරාම දාලා හම්බ කරන එකකට වඩා ඒ ඒ කැඳමුට්ටිය ශ්‍රේෂ්ඨයි ඒ ඒ රුපියල් 250 ශ්‍රේෂ්ඨයි කෝටි 250ක් හම්බ කරනවට වැඩි ශ්‍රේෂ්ඨයි ඒ කැඳමුට්ටිය රුපියල් ඒ මනුස්සයාට හැබැයි ඉතින් වැඩේ තියෙන්නේ මනුස්සයා මේ කැඳමුට්ටිය ලොකු කරගන්න කැඳමුට්ටිය අල්ලගෙන දැන් මේ ඉඩම් එහෙම තියෙන සමහර අයගේ පර්චස් 10යි අර මේ ඉන්නේ හරකි පැනහම ගහනවා නම් හරකට කැත්තේ ඒ ගහන්නේ හරකටමත් නෙමෙයි අර හරකගේ අයිතිකාරයට රිද්දන්න කොයි තරම් මේ මිනිස්සයා මුලාවකද ඉන්නේ මේ අඩියක් අඟලක් එහාට මෙහාට වුණාම පොඩක් අත හැරගන්න බැරි නම් මිනි මරා ගන්නවා නම් ඈ කොහොමද හරින්නේ එතන නේද අපි අත්හරින්න පුරුදු වෙන්නේ එදෙනේ ගත හරින් බුදුවේ ලෝභ ද්වේෂ මෝහ ලෝභ ද්වේෂ මෝහ අත්හරින්න චේතනාව තුළ ලෝභ ද්වේෂ මෝහ තියෙන්න බෑ දැන් මේ දේශනාව අහනවායි කියන තැන ලෝභ ද්වේෂ මෝහ තියෙනවද බලන්න හම්දුරගේ දේශනාව අහගෙන ඉන්නේ ලෝභ ද්වේෂ මෝහෙන්ද සිතට කිසි දෙයක් ඇතුල් කරන්න බෑ. තමන් ඇතුල් කරගන්න ඕන. හොඳ දේ බලලා ඇතුල් කරගන්න ඕන. තමන් පොලට ගියපු මේ එක පාරිභෝගිකයෙක් වගේ. තමා පොලේ ඇවිදලා සමහර අය ලාභේව බලන. ඔන්න පොලවල් වලට ගියපු අයගේ මේ චරිත මම කියන්නේ. සමහර අය හොඳේව බලන. සමහර ඒවා හොඳත් වෙන්නත් ඕන ලාභ වෙන්නත් ඕන බලනවා ඈ ඒ වගේ දේවල් තියෙනවා ඊට පස්සේ හොඳ දේවල් ටික අඩුවට ගන්නත් ඕන කල්පනා කරනවා ඉතින් මේකේ ඉන්න එක එක විදිහට තෝරගත්ත අය ඉන්නවා ලාභෙට ගොඩක් අඩුවට ගන්නවා හිතාගෙන ඉන්න අය ඉන්නවා පොළ ඉවර වෙන්න කිට්ටුව තමයි යන්නේ දැන් දන්නවා මිනිහා ඉවර කරන්න ඕ සිල් මේ ගාන්ටම දෙනවා තොග ගාන්ටම දෙනවා කියලා දැන් දන්නවා. ඒ වෙලාවට යන කට්ටියකුත් ඉන්නවා. එතකොට ගොඩක් අඩුවට දෙන අවස්ථා තියෙනවා. නะ? කල්පනා කරන්න. ඉතින් මේ වගේ මේ දහම අහන්නේ නැයේ තියෙන ස්වභාවයේ චේතනාව මොකද්ද? ඔය වගේ. එනිසා වෙනතුන් ලාභ දේ අඩු දේ ගන්නවත් එහෙම නැත්නම් අර අවසානයේ ඉවර වුණාම අවසාන කොටස ගන්නවත් යන්න එහෙම නෙමෙයි. වෙලාවට යන්න හරි දේ, හොඳ දේ, හොඳම දේ හරි ආකාරයෙන් ගන්න. එතකොට ධර්මයට එන්න, ධර්මයට ඇවිල්ලා හරි දේ, හොඳම දේ පිරිසිදු කරන්න ගන්න. පින්නතුන් දැකලා තියෙනවද රත්තරන් නිදි ආරම කට්ටිය ටීවී එකේ හැර ඒගොල්ලෝ කරන්නේ අර පතල් කර්මාන්තේ වගේම තමයි වැලිය අරගෙන පස් අරගෙන හොදන ඒවා අපිට වඩා ඉතින් තාක්ෂණික දියුණුවෙන් ඒවා මැෂින් අනුසාරයෙන් ඔක්කොම කරන්නේ ඒක නිසා ශීක්‍රයෙන් ඕන්ට ඒදී සොයා ගන්න පුළුවන් කොහොමද ඒ රත්තරන් ගන්න පස් ඕනි ගණන් ගෙනල්ලා ඕ රත්තරන් ගන්න මේ අල්ලක් විතර තේරෙන? පස් ගෝණි ගණන් ට්‍රක් ගණන් හොදන මේ අල්ලන්නක රත්තරන් ගන්න. ඉතින් බණත් එහෙමයි. හරියට මේ බණ ටික සෝදන්න. මේ සෝදනවා කියන්නේ මොකද්ද? විදර්ශනා. සෝදන කියන්නේ විදර්ශනා. අන්න සෝදන කොට අර ගන්නවා. අර බොහොම පොඩි ටික. නමුත් ඒ ටික හරීම නෑ. මැනේජ් කරන්න හැටි නම් අපි දන්නවනේ ලංකාවේ. පස් අර ට්‍රක් ගණන් සෝදනවා. සෝදලා මඩ පොඩි බෑලා බෑලා අර ලොකු බොරළු අයින් කරලා කරලා ආයි සෝදලා ආයි සෝදලා ආයි හරි ගස්සලා නාම්බුවක් එහෙම බල්ලා දෙන්නද? මොකද ඒක කියන්නේ නාම්බු බලන නාම්බුව නාම්බු බලන කියලා කියන්නේ නේද? නාම්බු බලන කියන්නේ අවසාන කොටදී ඇවිල්ලා සමහරලාට ඒක ගොල්ලන්නේ අයිතිකාරයක්. එහෙම නැත්නම් ඒ කියන්නේ දන්න ප්‍රවීණයෙක් බලන්නේ ජේෂ්ඨයෙක් බලන්නේ මැනික් අඳුරන කෙනෙක් තමයි බලන්නේ. දැන් පින්නතුන්වත් එහෙමයි. මේ 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 සම්බුද්ධ ශාසනය මේ ඇහෙන ඔක්කොම බණ ටික දැන් ඔබට සෝදන්න වෙනවා. ඈ සෝදලා බොරළු කැට ඔක්කොම අයින් කරන්න වෙනවා. අයින් කරලා ඕ රත්තරන් විතර සාගන්නද වෙනවා. මැනික් විතරක් සාගන්නට වෙනවා. එහෙමනම් ඒකට මොකක්ද ඕන? හොඳ ඇහක් ඕන. ඇහ තිබ්බට මදි දැනුමක් ඕන, අවබෝධයක් ඕන. නැත්නම් ඉතින් මැනික් ගලොත් ඉති කරයි ගල්කට කියලා. නුවර පහළ වෙන්නවා. මේ කුසලයයි මේ අකුසලයයි මේ බොරළු මේ මැනි මේ පස් මේ රත්තරන් කියලා අඳුන ගන්න පුළුවන් නුවණ තියෙනවා. නැත්තම් නිවන ළඟින් යනවා. නිවන දකින්නේ. දැන් මේ නිවන ළඟින් නෙමෙයි නිවන උඩ වාඩි වෙලා ඉන්න කට්ටිය මේ සම්බුද්ධ ශාසනය තුල ඉන්න අය ඔක්කොම නිවන ළඟින් නෙවෙයි නිවන උඩ වාඩි වෙලා ඉන්නේ නිවන දකින්න.
යථාර්ථනාත් අපිට එළිවෙලා මොහොතේ මොහොතේ ගැටලුව. ඒ වෙලාවම අපි යථාර්ථවල එක විකිනවා නම් ඒක සුපර විකින දර්ශනවා.
ඔව්.
යථාර්ථ කියන්නේ ඔකේ කප්පියේ ගැටලුව. මට දැන් මේක අපිට යථාර්ථවාදී බලලා බලන්න බලන්න ප්‍රශ්නයක් තියෙනවා. ඒකට අයිතිනේ මේකත් අපිට මේ මොහොත ප්‍රයෝජනට ගන්න පුළුවන්.
මාත්‍ය ඕනම ප්‍රශ්නයක් දීර්ඝ කාලිනව කල්පනා කරනකොට මිනිස්සෙගේ ප්‍රශ්නයක් අවුරුදු 200ක් යන්නේ නැහැනේ. ඈ කිසිම මිනිස්සෙගේ ප්‍රශ්නයක් අවුරුදු 200ක් යන්නේ නැහැ. ප්‍රශ්නයක් තියෙන ඕනම කෙනෙක්ගෙන් මම අහන දෙයක් තමයි ප්‍රශ්නේ වටිනාකම කීයද? නා අම්මත් එක්ක ප්‍රශ්නයක් කියන මම අහන්නේ ප්‍රශ්නේ වටිනාකම කීයද? පුතත් එක්ක ප්‍රශ්නයක්. ඈ සහෝදරයත් එක්ක ප්‍රශ්නයක්. ප්‍රශ්නේ වටිනාකම කීයද? මං අහන්නේ ඔච්චරයි. දැන් මං ওই ප්‍රමේය දැන් පුරුදු වෙලා තියෙන්නේ. දැන් ඔය අම්මලා හරි ඇවිල්ලා ලෞකික ප්‍රශ්නයක් ඉදිරිපත් කරාම මම අහන්නේ ප්‍රශ්නේ වැලියු එක කීයද? ආන්දරේ මේක අයියත් එක්ක තියෙන ප්‍රශ්නයක්. මේක මල්ලිත් එක්ක තියෙන ප්‍රශ්නයක්. මේක නංගිත් එක්ක තියෙන ප්‍රශ්නයක්. ප්‍රශ්නේ වටිනාකම කීයද?
වටිනාකම
සමහර ප්‍රශ්න වල වටිනාකම 50000යි 10000යි සමහර ඒවා නම් තියෙනවා ලක්ෂ 50 ඇටේ කෝටි 2 3 එක ඒව දිනවා තේරෙනා නේද ප්‍රශ්න වටිනාකම ඈ එක එක විදිහේ ප්‍රශ්න තියෙන වටිනාකම් වලින් ප්‍රශ්න තියෙන මේ ලෝකේ හැමදේම යම් කිසි වටිනාකමක් එක්ක තමයි බලන්නේ. දැන් බලනකොට මේ 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 කසාදේ පවා යන්නේ වටිනාකමක් එක්ක යන්නේ. දෑවැද්දත් එක්ක යන්නේ. එක්කෝ යාගේ પરම්පරාව කුලයත් එක්කත් මේ හදන්නෙත් මොනවද? වටිනාකම් හදන්නේ. දැන් මිනිස්සුන්ට නැහැ නේද? කෙනෙක්ගේ ඇතුලේ තියෙන නුවණ බල. දැන් මෙතෙන් සායනහන්සේ එන ස්වභාවය නම් දකින්න පුළුවන් කෙනෙකුට හාමුදුරන් වහන්සේ පරිහරණය කරන දේවල් වල වටිනාකම. අදින සිවුරේ වටිනාකම. ඒ කට්ටියක් ඉන්නවා. ඉතින් අපි වල්ලු මාලා දාලා නැහැ නේද? එහෙම නෙමෙයි කෙනෙකුට බලන්න පුළුවන් දෙ නෝනේ වටිනාකම. ඈ දැන් අපිට පිටුතුනේ ඕක පිටුතුන් දාලා ඉන්න ස්කන්නාඩි දෙකේ වටිනාකමවත් අබර්ණ වල වටිනාකමවත් ඈ ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. ඔබේ නුවණේ වටිනාකම ප්‍රඥා ධනං සුත ධනං හිරියොත්තප්පියං ධනං මෙන්න මේව කොහෙන්වද මිනිස්සු ආශ්‍රය කරන්නේ ඒක නේද වැදගත් ප්‍රඥා ධනය කොච්චර දිනවද කියලා දැන් උදේ ඉන්න සමහර අය බොහොම ධනෙයි මාන්නේ ප්‍රබලයි අපි දන්නවා හැම ප්‍රඥාව හීනයි. අර හුඟක් පොස් අය ගොඩක් පුස් නේද? පිටින් හරිම පොස් ඇතුලින් හරිම පුස්. දැන් මම බලලා කියලා තියෙන රටවල එහෙම හරියට ලස්සන කොණ්ඩෙ පීරලා හරියට ඇඳුම් කරනது බඳලා හරියට විනයට ඒක අපිට වඩා හොඳට පිළිවෙලට ඉන්නවනේ. නමුත් තට්ටු කරලා බැලුවාම ඇතුලේ හිස් පුස් කිසිම දෙයක් නැහැ කියනවා. කිසිම දෙයක්
නැහැ.
ධම්මයක් වගේ තමයි. ඒ නිසා මේ එහෙම ලෝකයක් අනාගතේ තියෙන. ඒගොල්ලන්ට මේ තියෙන ෆෝන් එක පාවිච්චි කරන්නේ මේ හැකියාව තියෙන ඇතුළු කුස්. අනිත්‍ය දේශනාව කරගෙන යමු. හරි.
ඒක සම්මානයි කතායි. යකේ ආකාරයෙන් කියනවා. ආන එක කිසිම මගේ පොතේ. ඔබතුමාගේ පරම්පරාව ගැන. ඔබතුමා දන්නවා. ඒකේ ඔබ මගේ අත්තම කියන එක ඇත්තට කියනවා කියන්නේ. ඒකවත් යහනම් ඔයා දන්නවා ඔයාගේ මේ දෙමෝගේ හිත දෙපී
යම් වෙනස්කමක් තියෙන්නේ කියලා මේකට ඇදලා ඒක මේ අපේ
ඉන්නේ ඕගාට මේ කලින් කෙනෙක් ඉන්නේ නම් තමයි
ඇවිල්ලා තියෙනවා දැන් ඒකට වඩා අහකාරයෙන් උනන්දි කියනවා. අන්න හරියට. ඒක තමයි තියෙන කතාව, ඇත්ත කතාව. ඇත්තම මොකක්ද කියන්නේ මොකක්ද කියන්නේ. ඈතට ගියාම තව අවුරුදු 500ක් එහාට ගියාම අපේ අත්ත 50 මොනවද කවුද කියලා දන්නවද කියලා. දැන් પરම්පරා 30ක් 40ක් ඉහාට ගියාම මේ බුදුහාමුදුරුවෝ දැකපු අපේ අත්ත 50තල ඒ ඉතිය වෙන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ ලංකාවට ආවම නේද අපි දන්නවද අපිත් ඔය රත්නපුර පැත්තේ ඔය පැත්තේ මේ ඉන්න නිසා පළාත්වල ඉන්න නිසා අපි දන්නවද අපි සමන් දෙයියන්ගේ ඥාතිද කියලා. අනිවාර්යයෙන් වෙන්න පුළුවන්. ඈ අපේ මහප්ප කෙනෙක් අයිය කෙනෙක් වප්ප කෙනෙක් කියලා ඉන්න තිබ්බා. සමන්දිරියන් කියලා කියන්නේ දැන් ඇදවියන් හැටියට හඳුන්වන්නේ මේ පළාතේ හිටපු ගම්බාර ප්‍රධාන තැනත්තා. දේවියන් වහන්සේ ඉතින් නැති වුණාට පස්සේ දෙවියන් වහන්සේ බවට පත් වෙනවා. ඒ වගේ. දැන් පින්නතුන්ට ඇත්තටම නිවන් දකින්න එහෙම නැත්නම් තමන්ගේ ජීවිතේ සැනසීම දකින්න නිවන් දකින්න කිව්වම අකමැතියි ඔය කිව්වට. බය නැහැ. කක් නිවන කියන්නේ හරි ප්‍රබල එකක්, ලොකු එකක්, ලොකු දෙයක් කියලා තියෙන එකක්. ඒකට එකක් එකක්. දැන් නිවන කිව්වහම මෙහෙමයි පිටුනේ. නිවන කියන වචනේට අපි පාවිච්චි කරමු ආලෝකය කියන. ඈ දැන් ඔය මේ enlightenment කියන එකෙන් අදහස් වෙන්නේ ආලෝකයට පැමිණීම දැකීම කියන එකනේ. එතකොට අපි මේක ආලෝකය කියන වචනේ පාවිච්චි කරමු. දැන් ආලෝකයේ ඉටිපන්දම ගුණ ආලෝකය. ඒකට බය වෙන්න එපා. එකපාරට මේ ආර්ය භූමියටපත් උනායි ආර්ය දර්ශනය දැක්කයි කිව්ව ගමන් මේ මිනිස්සුන්ට අල්ලන් ගහන්න එපා. මේ මිනිස්සු දකින්න ඉටිපන්දම් එළියක් වෙන්න පුළුවන් පොඩියට. ඒකත් හැබැයි කියන්නේ ඒකට ආලෝකය. ඒ වගේම හඳ එළිය වගේ එළියක් වෙන්න පුළුවන්. ඒකත් ආලෝකය. හිරු එළිය වගේ එළියක් වෙන්න පුළුවන්. ඒකටත් කියන්නේ හිරු එළිය ආලෝකය.
කොටපතේ
ඔව් ජාත සෝතාපන්න කියලා එකක් තියෙනවනේ ජාත සෝතාපන්න කියලා එකක්
තියෙනවා
ජාත සෝතාපන්න අයට ධර්මයේ සංඥාව මේ එනවා පින්නතුනේ ඉබේටම මේ මෙන්න මේකයි ලෝක විමුක්තිය කියලා පොඩි කාලෙම ඊට පස්සේ එයා ඉක්මනින් මේක හොයාගෙන යනවා මේක ගන්න තව කවුරු හරි ඉන්නවද කියලා අනිවාර්යෙන් කෙනෙක් හම්බ වෙච්ච එකමම අසුරු සැනයි එයා දකින්නවා මේ ආත්මභාවයේ නැවතත් දර්ශනය වැඩි දියුණු කර ගන්නවා ඥාන දර්ශනයට පත් වෙනවා පිළිතුරු. ඉතින් මේ ආලෝකය දකින්න ඕන. කොහොමද මේ ආලෝකය දකින්නේ? දෘෂ්ටි නැතුව තමයි මේ ආලෝකය දකින්නේ. දැන් ඔබ මේ දෘෂ්ටියකින් වෙහිලා තමයි ඔළුව හැම මොහොතකම තියෙන්නේ. ඒ කියන්නේ ආලෝකය කියද මේ අපි අවබෝධය කියන වචනේ පාවිච්චි කරන්නත් පුළුවන්. අවබෝධයේ හැමින් හැමින් වැඩි දියුණු වෙන්න ඕන. අපි ඥානය කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. ගණිතඥානය. ඈ ගණිතඥානය හදාරණ තරමට වැඩි වෙනවා. භාෂාඥානය හදාරණ තරමට වැඩි වෙනවා. එතකොට මේ නිර්වාණ ධර්මයේ ආලෝකය ශ්‍රවණය කරන්න හදාරන්න වැඩි වෙනවා. ඒකයි වෙන්නේ. එතකොට අපි මේ ආලෝකය දිහා බලනවා. හැබැයි නිවන දිහා බලන ක්‍රමයක් තියෙනවා. එහෙම නැත්නම් මේ විමුක්තිය දිහා බලන ක්‍රමයක් තියෙනවා. මේ ක්‍රමේ දන්නේ නැතුව බලල වැඩක් නෑ. මොන ක්‍රමයකද බලන්නේ? දෘෂ්ටි වලින් තොරව බලන්නේ. මෙදහත් සිතින් බලන්නේ. ඒකද කියන සංවර සිතින් බලන්නේ. ඉදුරන් සංවර කරගෙන බලන්න. කොහොම සංවර කරගන්නේ? සංවර කරගන්න කියපුවම මේ පිටින් ඇහි පිහාඩු නමල වැඩ නෑ. ඉදුරන් සංවර වෙන්නේ චේතනාවෙන්. ඈ සංවර වෙන්න කියපුවම මේ හිමීන් ඇවිදිනවා. එහෙම ඇවිත්යි කියලා සංවර වෙන්නේ නෑ. හිමීන් බෙල්ල හරවනවා. එහෙම සංවර වෙන්නේ නෑ. එහෙම සංවර වෙන්නේ හිමින් අතපය අතුරවනවා. එහෙම සංවර වෙන්නේ නැහැ. හිමින්ද හයියෙන්ද යන්න කියන එක නෙමෙයි ප්‍රශ්නේ වෙන්නේ චේතනාව. චේතනාව වැදගත් වෙන්නේ. හැම තිස්සෙම චේතනාව බලන්න. චේතනා පාරිශුද්ධත්වයක් උදෙසා තමයි අපි මේ වැඩ කරන්නේ. ඔබ පිරිසුදු වෙන්න ඕනේ ලෝකයේ අමු පුතඥයන්ට. ඔබ පිරිසුදු වෙන්න ඕන බුදු කෙනෙකුට. රහතන් වහන්සේලාට ඈ ඔබ ඉවසන්න ඕන ಗುಣගරුක වෙන්න ඕන අමු පුතඥයන්ට නෙමෙයි ඔබ ಗುಣගරුක වෙන්න ඕන තමන්ට. දැන් දවසක් මිනිස්සෙක්ව දැම අපි පාපිස්සක් වෙන්න ඕන බුදුහාමුදුරුවෝට. මේ පුතඥයන්ට නෙමෙයි පුතඥේ කැයිල කිව්වොත් එහෙම පාපිස්සක් වෙන්න ඕන කියලා අහන්න ඕන. ඔබ පාපිස්සක් කරන්න මා ඔබ සුදුස්සෙක්ද ඈ? ඔව් ඒකද. දවසක් මට ওই ගිහි කෙනෙක් කිව්වා හාමුදුරුවෝ මේ පාපිස්නක්සේ ඉන්න ඕන නේද කියලා. මම ඒක කවුද පය පීදාගෙන කැමති? කවුද? එළව සද්දේ නැහැ. මම කවුද ඉන්නේ දැන්? මම පාපිස්නක් වෙනවා. කවුද එන්නේ පය පීදාගෙන එන්නේ? එන මිනිස්සයා කවුද කියන්න මට පොඩ්ඩක්. ඊට පස්සේ සද්දේ නැහැ කල්ලා ගියා. ඔව් නින් අච්චනේ අල්ලගෙන තියෙනවා. ඒ නිසා අපි පාපිස්සක් වෙන්නේ, අපි සිල්වත් වෙන්නේ, අපි ගුණවත් වෙන්නේ බුදු කෙනෙකුට සහ ආදම් වහන්සේ කෙනෙකුට මිසක් මේ පුදුන් සත්‍යයට නෙමෙයි. අපේ ඉවසීම තියෙන්නේ එහෙමයි. දැන් අද සමාජෙම කන්නේ බුදුහාමුදුරුවන්ගේ මෛත්‍රිය, බුදුහාමුදුරුවන්ගේ කරුණාව යහපත් මිනිසා උදෙසා නොවේ, මහා වැරදි ක්‍රම ත්‍රස්තවාදී උදෙසා. බුදුහාමුදුරුවෝ මේ දේවදත්තට සමාව දුන්න. ඒ නිසා මේ ත්‍රස්තවාදීන් අපි ආරක්ෂා කරන්න ඕනේ නේද? බුදුහාමුදුරුවෝ දේවදත්තට සමාව දුන්න. ඒ නිසා මේ අපේ මේ කුර වෛද්‍යවරු, මිනිමරු වෛද්‍යවරු අපි ආරක්ෂා කරන්න ඕන බුද්ධාගමේ හැටියට. ඔවුන් ඇත්ත වශයෙන්ම කරන්නේ බුදුහාමුදුරුවෝ සහ බුද්ධාගම විනාශ කිරීමක්. බුදුහාමුදුරගේ ධර්මය වැරදි විදියට යොදා ගැනීම. බුදුහාමුදුරුවෝ කියලා නෑ මේ වැරදි කරන මිනිස්සුන්ට මෛත්‍රිය කියලා සපෝට් කරන්න කියලා බුදුහාමුදුරුවෝ කළා තියෙන්නේ. වැරදි මිනිස්සු නෙවැරදි කරන්න කියලා. ඈ ඈ දැක්මින්, ක්‍රියාවෙන්, වචනෙන් සංවර කරන්න ඕන, නෙවැරදි කරන්න ඕන, අවබෝධයෙන් තහවුරු කරන්න ඕන කියලා. තියෙන්නේ. එහෙම නැත්නම් මේ වැරදි කරන මිනිස්සුන්ට මේ රුකුල් දෙන්න මේ මෛත්‍රිය බුද්ධඝමී නෑ.
දැන් තමයි වාස්තකාර මේ ඇමතිවරයා එනවා දේවදත් පඩිලිය අරගෙන
මාර්ග දෙකම බුදුහාමුදුරුවෝ පෙන්වලා තියෙනවා. නමුත් ඉතින් අපි කට්ටිය මේ
යහපත
යන්නේ ඊළඟට අයහපත් මාර්ගයේ යනවා ගොඩක් අය. එතකොට ඇයි අයහපත් මාර්ගයේ යන්නේ?
අයහපත් මාර්ගයේ යහපත යන්නට අයහපත් මාර්ගය යහපතේ
ඇයි අනාපත් මාර්ගයේ යන්නේ ලෝකයේ? එක බලන්න ඕනේ. අයහපත් මාර්ගයේ යන්නේ ඇයි? අයහපත් මාර්ගය මේ 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 ලෝකේ මිනිස්සුන්ට මෙහෙම පෙන්වන. දැන් තමන්ට ආවේනිකව තමන් යහපත් අයහපත් කියන එක මේ බුද්ධිහීන පුද්ගලයේ තෝරගන්න ගියොත් මොකද
වෙන්නේ?
අසරු දේවල් කරුල් කියලා සාකර. එහෙනම් මේ ලෝකෙ මේ අයහපත් මාර්ගයේ ලෝකේ යන්න හේතුව තමයි අසරු දේවල්. සරුයි සරුයි කියලා ගත්ත එක අසරු දේවල් සරුයි සරුයි කියලා ගත්ත එක. දැන් එවනම් ඔයත් දැන් තෝරන් ඉන්නෙත් ඔය සාරයි කියලා හිතන මාවතනේ. නෑ. නමුත් මොකද වුනේ? සාරේ සාරමත. එහෙමනම් මේ පොදුන් කෙනාම සාරයි කියලා හිතන දෙයම සාරයි කියන්න බෑ. මොකද හේතුව යන්න පමණට තේරෙන විදියට හැඟෙන විදියට තමයි ඒක තේරුම් අරගෙන තියෙන්නේ. බුද්ධ කාලයේදී එක එක ඒ මුක්තිදාරීන්ට මේ එක එක දේවල් දුන්න නිවන් දක්ින ඒගොල්ලෝ වැඩි විස්තරයක් නැතුව ඒ දේ කළා නිවන් දැක්කා. නිවන් මාර්ගට තමන්ගේ සිත් හැරගත්තා. යොමු කරලා සරල දේවල් ඔන්න මම කියලා දෙන්නකෝ. මෙන්න මේ වගේ දේවල් වලින් ලෝකේ සත්‍ය අවබෝධ කරගෙන තියනවා කියලා කියන්න. එක ස්වාමීන් වහන්සේ කෙනෙකුට කිව්වෝ කැලේට ගිහිල්ලා උණ ගසක් වෙලා ඉන්න කිව්වා. ඔන්න අවබෝධ කරගුවේ ඉතින් සත්‍ය අවබෝධ කරගුවේ. දැන් මේ විදර්ශනා කරන්න. දැන් ඉතින් මෙයා කැලේට ගිහිල්ලා උණ ගසක් වෙන්න බලනවා. දැන් ඔබට කිව්වා කියලා හිතන්නකෝ. ඔබට මම කියන ලබන වැඩසටහනට එනකොට උණු ගසක් වෙලා ඉන්න. ගැඹුරු බුද්ධියක් නැත්තම් පළල් ඥානයක් නැත්තම් කොයි විදියට ගන්නේ? දමරාල කොහෙද ගියා වගේ දියේනේ. ඔන්න ඔහමයි දාර්ශනික වදන. දැන් ඕක ඇතුලේ තියෙනවා නිවන. දුන්න ගසක් වෙලා ඉන්නේ. ටික දවසක් වෙලා ඇවිල්ලා කිව්වා මේ දැන් මම උගුණ ගසක් කිව්වා. මදි ආයි කියන්න කිව්වා. ඇත්ත තැලි කියන්න පුළුවන් නේද ලබනසති මං හඳුරු උණ ගහක් දැන්. එයාse ආයි යවවා. ආයි ඇවිල්ලා කියනවා දැන් නම් මං හොඳටම හරියටම උණ ගහක් දැන්. මදි ආයන්නේ කියලා. කොතකින්ද සම්පූර්ණේ ಗುಣ ගහක් වෙන්නේ යා. දැන් මේ වගේ දේවල් කියන්න එපා කියලා කියන්නේ මේ සමාජයේ සාමාන්‍ය සමාජයේ මේ වගේ බණ කියන්න එපා කියන්නේ ඕනෝකයි. මේක තේරුම් ගන්න ලොකු ඥාන ශක්තියක් ඕනේ. ඉතින් ඕම ඇවිල්ලා මේ ගෝලයා වරින් වර ඇවිල්ලා කියනවා මම හරි දැන් නම් මං උණ ගහක් ගන්නම් ගුරුනාන්ද මං හරි කියලා. ඕමම ඇවිල්ලා පාලයක් කිව්වට පස්සේ ගුරුනාන්ද අහනවා උණාන්ද දැකලා තියෙනවද කතා කරන උණ ගස්? උණ ගස් කැලේ යනකොට කෑ ගහලා කියනවාද ඒ මං උණ ගහක්. දැන් නම් මං නියම උණ ගහක්. දැන් මම පොඩි උණ පැලයක්, දැන් මම ලොකු උණ පැලයක් කියන එහෙම කියනවාද කියලා නෑ කිව්වා.
එහෙනම් ඒක වෙන්නේ නැහැ.
මෙගාතනක් නැහැ. නෑ. දැන් උණ ගහක් කියන්නේ අතන රහතන් වහන්සේ. ඒ තරම් ගැඹුරුයි ඒක. ඒ තරම් ගැඹුරුයි. ඊට පස්සේ තව ගෝලෙකට දීලා තියෙන සිද්ධියක් තමයි මේ මේ කුරුල්ලෙක් හදලා තියෙනවා. ගිරවෙක් වගේ කුරුල්ලෙක් ගහක මේ කුළුන් වලින් හදලා එයා ගලේ තියලා ඉතින් මේ හැමදාම ගෝලයා භාවනාව සම්පූර්ණ කරලා ආවහම අර කුරුල්ලට විදින්න ඉලක්ක කරන්න කියනවා. ඉතින් මුලින්ම කරුණාව තියෙන කාලෙදි පහරද විදින්න කියලා අහුවාම කියනවා මම මෙයාගේ මෙයාට කඳට විද්දොත් මෙයා මැරෙනවනේ කකුලට වගේ විදිනවා. ඊට පස්සේ ඉතින් මෙයා කාලයක් ගියාම හිතනවා නෑ මේ කුරුල්ල එකපාරින් වටන එක තමයි මේ ධර්මයේ කියන්නේ කියලා හිතලා එයා හිතන දැන් කොහටද ඉලක්ක කරලා තියෙන්නේ. දැන් මං තනිකර කුරුල්ලට ඉලක්ක කරලා තියෙන්නේ කියනවා. ඉතින් මදි යන්න කියනවා. ආයි භාවනා කරන්න යන්න කියනවා. ආයි කියන කෙනෙක් එල දැන් ඊතලයේ මේ ඊතලයක් දෙනවා. ඊතලයේ දීලා ඉලක්ක කරන්න කියනවා. ඒත් ඔතේ මේවා අපි ප්‍රායෝගිකව කරන්න ඕන දේවල්. අපි ඉතින් මේව කතන්දර වශයෙන් කිව්වහම මේ ප්‍රායෝගිකව එන හරය එන්නේ නැහැ. වෙන කරන්න දෙයක් නැති නිසා කියනවා. මේගොල්ලොන්ට හෝ ප්‍රායෝගික කරන්න කිව්වොත් මේගොල්ලෝ මොකටද මේ කුරුල්ලෙක් තියාගෙන දුන්නක් තියාගෙන කරන්න කියලා මේ හාමුදුරු දුනු ඊතල පුහුණුවක් කරනවාද කියලා නේද ලොකු ප්‍රශ්නයක්. ඒක නිසා එහෙම දෙයක් කරන්න බැරි නිසා එවැනි ලෝක දාර්ශනිකයන්ගේ කතාවක් හරි කියනවා. මොකද මේ සමාජයේ එතෙන්ට තාම හැඩ ගැහිලා නැති නිසා උණ ගහක් වෙලා ඉන්න කිව්වොත් එහෙම මොන පිස්සුවද මේ උණ ගහක් වෙන්න කියනවා කියලා. ඒ හාමුදුරට ඔළු යමාරුවත් කොහෙද කියලා ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඒ නිසා මේ සමාජයේ ඉතර දාර්ශනික වෙලා නැති නිසා අපි මේ වගේ කතන්දර ටිකක් හරි ගියෝ. ඊට පස්සේ ආයෙත් එන්න කියනවා. ඉතින් කොතනින්ද මේ ගෝලය සම්පූර්ණ වෙන්නේ? හා? කතාව අහලා දෙනවා ගන්නේ. මෙතන කලින් අහලා තියෙනවා නේද? කලින් අහලා නැහැ. ඊට පස්සේ තේක ගෝලයා වුණාම කියන ඊට පස්සේ අවසානයේ ඇවිල්ලා කියන කුරුල්ලට විදිහ ඉලක්ක කරන්න ගියාම ඉලක්කයක් ගන්න කුරුල්ලෙක් නැහැ කියුවා. හැබැයි අවසන පුළුන් පුළුන් කුරුල්ල ඉන්නවා අතන. දැන් බලන්න මොනතරම් දහමක් දෙතන තියෙන්නේ කියලා. ඉලක්කයක් ගන්න කුරුල්ලෙක් නැහැ කියුවා. කුරුල්ලෙක් නැතුව විතර නෙමෙයි විදින්න කෙනෙකු දුන්නක් හිතලෙකුත් නැහැ කෝ. දැන් ඔබ ධර්මයේ කියන්නේ සුදුස්සේ. දැන් ඔබ ධර්මයේ කියන්නේ සුදුස්සේ. දැන් ඔබ ගිහිල්ලා ධර්මයේ ප්‍රගුණ කරගන්න අනිත් අයට ධර්මයෙන් කියන්න කියලා යනවා. ආන් එහෙම තමයි දර්ශනයෙන් පෝසත් කරන්නේ. දැන් ටිකක් මොලේ වැඩෙනව නේද කියන්නේ තුනේ. ඕවා ගැන හිතන්නනේ. හරි. එතකොට තමයි අර සම්මර්ෂණ ඥානය කියන එක වැඩෙන්නේ. නැත්තම් බණ නිකන් ඇහුවයි කියලා වැඩෙන්නේ නෑ. යගුරු කරුණක් එන්න ඕන දර්ශනේ ඇති වෙන්න. දර්ශනේ ඇති වෙන ධර්ම කරුණ කියන්නේ. එතකොට කුරුල්ලෙක් නැහැ කියන්නේ මොකද්ද උතුර? චේතනාව පමණයි චේතනාව ඉදිරිය වෙලා තියෙනවා මෑණියන් වැඩි ඒකයි වැඩි
එතකොට ඒ චේතනාවත් මුක්තියට
ඔව් චේතනාව දුරු කරන්න ඕනේ දුරු කරන්න ඕනේ චේතනාවක් දැන් මෙතන තියෙන පංචස්කන්ධයක් පමණයි මෙතන තියෙන චිත්ත පරම්පරාවක් පමණයි කියලා අපිට ඕන සද්ද නැතුව ඉන්න පුළුවන් ඒ මේටයි කියලා හරියන්නේ නැහැ අපි හිත පිරිසුදු කරන්නේ චේතනාව පිරිසුදු කරන්නේ
මේකට
දෙයක් නැහැ කියලා. මවාගත්තු දෙයක් පමණයි. කවුද මවාගත්තේ? ඉතින් මම පවත්වගෙන යන්නේ.
ඔව් මම නිකන්
පවත්වගත්තා. ඒක පවත්ව ගන්න.
ඒක තමයි කියන්නේ. මම කියලා ගන්න. මම පවත්වගත්තා. එතකොට ලෝකෝත්තර පැත්තට යනකොට එතන මම නැහැ. පැවිදි මම
අන්න ඒ පැත්තට යන්න. ඒ පැත්තට යන්න. ඔව්. අතෙන්ට යන්න ඕනේ. කියන්නේ Nirodhe kara gaman karanda. Nivana kara gaman karanda. Nirodhe kara gaman karanda. නিত্যතාවය නෙමෙයි අනිත්‍යතාවය වඩන්න ඕන. කොහොමද තමන්ගේ සංඥාව තුළ අනිත්‍යතාවය දකින්නේ? සංඥා නිරෝධන නැත්නම් අනිත්‍ය. විඥානයේ තුල අනිත්‍යතාවය දකින්නේ කොහොමද? විඥානයේ නිරෝධන අනිත්‍ය එතන තමයි අනිත්‍ය. නාම රූපයන්ගේ අනිත්‍යතාවය දකින්නේ කොහොමද? නාම රූප නිරෝධන අන්න එතන තමයි ඒ අනිත්‍ය පූර්ණේ කරලා තියෙන්නේ. අනිත්‍ය වශයෙන් දකින්නවා කියන්නේ අන්න එතන. දෙයක් අල්ලගෙන උපාදානය කරගෙන නැත්නම් අන්න එතන තමයි අනිත්‍ය පූර්ණේ වෙලා තියෙන්නේ. සම්පූර්ණ වෙලා තියෙන්නේ. අනිත්‍ය කොහොමද අනිත්‍යයිනේ අනිත්‍ය තමයි ලෝකේ ඉස්සෙල්ලම අනිත්‍ය වෙන්නේ අනිත්‍ය තමයි ලෝකේ ඉස්සෙල්ලම අනිත්‍ය ඊට පස්සේ තමයි අනිත්‍යය එතකොට මේ ඔක්කොම තියෙන වචන ටිකක් විතරයිනේ වචන හරඹයක් විතරයි. නিত্য කියන්නේ නিত্য කියන අනිත්‍ය කියන වචනේ තදින් ගත්තොත් ඒක නিত্য වෙනවා. මේ කිසිම වචනයකට අර්ථයක් නැහැ. අපි අර්ථයක් දෙනවා. මේ ධ්වනියන් ටිකක් හැදුවේ මේ භාෂාත්මක දියුණුවක් හටගත්තේ අපි බොහොම සංකීර්ණ අන්දමින් මේ ධ්වනි පුරුදු වුණා. ඌ කියලා ඉගෙනගෙන ඔහොම ධ්වනි ඉගෙනගෙන පස්සේ වචන ඉගෙනගෙන ගලපලා මේ සංඥා ගනුදෙනුවක් කරන්න තමයි ඉගෙනගෙන තියෙන්නේ. ඒ ගනුදෙනුවෙන් දැන් අපි කම්පණය වෙනවා. නොදන්න භාෂාවකින් බැන්නට තරහ යන්නේ නැහැ නේ. ඒක තාත්තා කෙනෙක් ඉන්නවා මේ මට කිව්වා මේ මං අපේ දුවාලට මට කේන්දර ගියාම මම සිංහලෙන් බණින්න කිව්වා. ඒගොල්ලෝ කටාරම් බලන් ඉන්නකොට තේරෙන්නේ නෑ. ඒ වෙන්න රට ගින්නේ පොඩි ළමයි ඉතින් ඒගොල්ලෝ ඉංග්‍රීසියෙන් නේ. සිංහලෙන් බැන්නාම තේරෙන්නේ නෑනේ. සිංහලෙන් බැන්නේ නැත්තම් මට දැනෙන්නේ නැහැලු. බැල්ලා කියලා. ඉංග්‍රීසියෙන් බැන්නට ඕ දැනෙන්නේ නෑලු. ඈ එහෙම ගියා you are very bad හරි මේ කිව්වට දැනෙන්නේ නෑ. එයාට මේක කරලා බණින්න ඕන සිංහලෙන් එකට දැනෙන්නේ. ඉතින් ඒගොල්ලෝ දෙන වැඩේ ඉංග්‍රීසියෙන් බැන්නම් එයාට තේරෙන්නේ නැහැලු මම ඉංග්‍රීසියෙන් බැන්නම් මට දැනෙන්නේ නැහැලු බැන්නා කියලා. ඒ නිසා මේක ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒතකොට මේක සංඥාවක් විතර තියෙන්නේ. ඔය සංඥාවල ස්වરૂපය දැකදැක ඉඳලා වැඩක් නැහැ.
ඒ සංඥාවක් මෙතනින්
පුළුවන් හරියට. ඔව් මම නිරෝධය දකින්නවා. දැන් මේ කාලය දෙනවානේ ඔරලෝසියේ කාලය තියෙනවා ඈ ඊට පස්සේ සති මාසවල කාලය තියෙනවා වසර සියවස්වල කාලය තියෙනවා ඈ කල්ප කාලාන්තර කාලය තියෙනවා අකාලික කොහෙද ඔබේ මනස අකාලික බව කියන එක ඇතුල් වෙනවද තේරෙනවද ඔබේ මනස අකාලික බව කියන එක තේරෙනවද තේරෙනවද මේ ලෝකේ මේ හැම මොහොතකම එක එක විදියට වෙනස් වෙලා අපි ලෝකයට ලබා දෙන්නේ යම්කිසි හැඩයක් නේද? එතකොට මේ හැඩේ තුල තියෙන කාලය නේද? සෑම චේතනාවකම තියෙන කාලය. කාලය තුල තමයි ප්‍රමාදය. අප්‍රමාදය කියන්නේ අකාලික. එහෙමනම් කාලය තුල ඉන්න ඕනම කෙනෙක් වයසට යනවා, ජරාවටපත් වෙනවා, මරණයටපත් වෙනවා, අටලෝ දහමින් කම්පණය වෙනවා. අකාලික වෙච්ච කෙනා ජාතිය, ජරාව, මරණය නැහැ, අටලෝ දහමින් කම්පණය නැහැ. එතන ක්‍රියා පරිහරණයක් පමණයි කියනවා. ඒ தත්තෙට එයිද කියන ප්‍රශ්නාර්ථය තියෙනවා. ඒ සමහර කට්ටිය මේ රට එපයි කියලා ගියාම ඒගොල්ලෝ වැස්සටවත් ආයේ එන්නේ නැති කට්ටිය ඉන්නවනේ. ඉතින් ඒ වගේ සමහරලාට මේ ලෞකික ලෝකය අතහැරලා යනගෙන ආයේ වැස්සටවත් එන්නේ නැහැ. දැන් මහා සාගරේ වැටිලා දෙවි දෙවි මැරෙන්න හදපු කෙනෙක් ගොඩට එනවා. ගොඩට ආවට පස්සේ ආයෙත් විනෝදයටවත් මිනිස්සු ඔබ කිලින්න යන්නේ නැහැ නේ. මිනිස්සු ගොඩ වාසය කරනවා. ඒ වගේ මේ සංසාරේ තෙරක් මොදක මහ දුක්ඛිත තැනක මිනිස්සු ජීවත් වෙන්නේ. මනුස්සයට මෙච්චර සතුටෙන් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන්කම ලැබිලා දෙන්නේ ප්‍රඥාව නැති නිසා. තේරුණාද? මේ මේ සමාධියේ මනුස්සය මේ තරඟකාරීත්වයේ මේ මෙච්චර සතුටෙන් හරි ඔය ප්‍රමාණයෙන් හරි සතුටෙන් ජීවත් වෙන්නේ ප්‍රඥාව නැති නිසා. ධාම භයානක කිමුල්ලු පිරිච්ච විලක වතුරනා කිමුල්ලු කියන්නේ දන්නේ නැති තාක්කල්. දැන් අපි ගම්පලාත්වල දිනන අපි නාන බයින්වට තොටුපළවල් දිනනවා. එක පාරට එනවා කොහේ හරි ට්‍රිප් එකක් කණ්ඩායමක්. මෙන්න උඹ තැනක් තියෙනවා නාන්න කියලා ජපු ගාලා නානවා උඩ පයින්ව මේව කරන කොහොම හරි සමහරලාට කිඹුල කන්න නැතුව යනවා. දන්න කට්ටියට ඒ තොටුපළෙන් බහින්නේ නැහැ. නොදන්න කට්ටිය අපි කම්පනා කරනවා. හරි අක්කෝ ඇවිල්ලා නාලේ ගියා නේද? එබැයි මේ ගමන දෙක තුනක් කරනකොට එකෙක් කනවා. එහෙම කරනවා තමයි. තේනියට chance එක හම්බෙච්ච වෙලාවට ඇවිල්ලා කනවා. ඇවිල්ලා. ඉතින් ඒ වගේ වෙන තුනේ අර අනවබෝධය නිසා මේ සසරේ තියෙන භයානකත්වය දන්නේ නැති නිසා තමයි බොහෝ දෙනා පෞසිද්ධ කරාගන්නේ. ඒ වගේම සසර මේ විමුක්තිය ඉක්මනින් අවබෝධ කරන ගන්න. චේතනාවක් තියෙන චේතනාවයි පාරිශුද්ධ කරන්න ඕන. ශරීරය හරි ඇඟ හරි නෙමේ මේ ලෝකේ කාට හරි දෙයියෙකුට හරි වෙන කෙනෙකුට හරි ඔබෝ පිරිසුදු අපිරිසුදු කරන්න බෑ. ඔබේ පිරිසුදු අපිරිසුදු භාවය තීරණය කරන්නේ හදන්නේ වැඩන්නේ ඔබමයි. ඒකයි බුද්ධ වචනය. අපිට පුළුවන් එන දෙයියන්ට දුන්න දෙයියගේ කැමැත්තට ඕන දෙයක් වෙයි කියලා ඉන්න. ඔය දෙයිය වාදේ ආයෙනේක පින්නකට ඒ කාලේ ඉඳලම තිබුණා. ඒක තියෙන්නේ අර මෝඩ මිනිස්සු ඉන්න සමාජ තලයකට. ලොකු ප්‍රඥාවක් ගැඹුරින් යමක් හිතන්න බැරි සමාජයක් ඉන්නවනේ. දැන් පෞගේ කාලේ අපේ දොළුකන්දෙන් ආමුදුරු මුළු පිටර කෑම සම්පූර්ණයෙන්ම රටේ නැතරක් නැති කරාද නැද්ද? පොඩි ආශිර්වාද ක්‍රමයක් එක්ක පොඩි දේව බලයක් එක්ක කිව්වා කන්නිපා මස් මාළු සහ පිටර කියලා. මාළුකාරයෝ පිටරකා හිඟන්න බවට පත් වුණා. මල්කාරේ මේ ඉගෙන ගන්නකොට පත් වුණා. ඔව් එතකොට ඒ එහෙම ප්‍රඥා හීන වුණාම ඒ වගේ දෙයකින් ඒගොල්ලෝ පාලනය කරන්න පුළුවන්. එතකොට මේ දේව සංකල්ප තියෙන එකත් ලෝකෙන් හොඳයි. මොකද හේතුව මේ මෝඩ මිනිස්සු පාලනය කරන්න වෙන ක්‍රමයක් නැති නිසා. දැන් මම හිතනවා පින්නතුන් හරි මේ මම දේව වර්ණම්කින් බණ කියනවා කියලා කිව්වනම් ඊට වඩා ටිකක් උමනාවෙන් අහයි කියලා. තේරුණාද? මෙතන වඩා මම දැන් අහන්නේ දෙක. බුදුහාමුදුරුවෝ කිව්වයි කියලා සමහර දේවල් පිළිගන්නේ නැහැ. ඉතින් බුදුහාමුදුරුවෝ මහරාත්‍රී දෙවි කෙනෙක් ඇවිල්ලා වැඩම කළා. මගේ මේ ප්‍රශ්නේ ඇහුවා දෙයයන්ට මම මේ උත්තරේ දුන්නා කියලා කිව්වම මිනිස්සු පිළිගත්තා. ඒක තමයි මිනිස්සයාගේ හැටිය. සක්‍ර දේවේන්ද්‍රය ඇවිල්ලා තියෙනවා. එතවසෙම ලෝකේ මම ආපාපු ඔක්කොම දෙයියෝ මාත් එක්ක සම්බන්ධයි. කනෙක්ෂන් තියෙනවා. මම ඒගොල්ලන්ට පෞද්ගල කේලාවල් වලට කෝල් එකක් දීලා සම්බන්ධ කරගෙන කතා බහ කරනවා. කොහොමද ඒගොල්ලන්ට මේ අපේ මේ සෙල්ෆෝන් නම්බර් වලින් කතා කරන්න බෑ. ඒගොල්ලන්ට තියෙනවා මේ වෙනම ඉන්ටර්නැෂනල් නම්බර්ස්. ඒවා දාතර කරන්නේ. ඒ විශ්ව සම්බන්ධතාවය තියෙනවා. ඔය ලෝකේ මම ආපාපු ඔක්කොම දෙයියෝ ටික මම අඳුරනවා. මම මහා බ්‍රහ්මන් අඳුරුණු, ගෝඨ අඳුරුණු, අල්ලා අඳුරුණු, ශිව අඳුරුණු, විෂ්ණු අඳුරුණු, ඊශ්වර අඳුරුණු ඔක්කොම ටික අඳුරුණු. මගේ ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් තියෙන සෑහෙන ඒගොල්ලොත් එක්ක. මිනිසුන්ට අගහිඟකම් අරන්නේ නැති මේ සල්ලි මදි පාඩු වුණාම මේ මගෙන් ඇයි ඉල්ල යන්නේ? පෙට්‍රෝල් ගහගන්න ඉඳලා නැති මේ අපි ගහන පෙට්‍රෝල් නෙමෙයි ඒගොල්ලෝ ගහන්නේ. ඒගොල්ලන්ටත් පොඩි පොඩි අගහිඟ කර අතමාරු එහෙම අඩුපාඩු වෙනවා. ඈ එතකොට ඒගොල්ලෝ සමහරලාට ඒගොල්ලන්ට පින්මදී වෙනවා. පින්මදී වෙනකොට ඇයිල් අපේ දේශනාවක් අහගෙන ඉඳලා ඒක අනුමෝදන් වෙලා ගිහිල්ලා ඒගොල්ලෝ ඔව් ඔව් අපි ඒගොල්ලන්ට පෙට්‍රෝල් ගන්න දැන් අපේ මිනිස්සු හිතන දැන් අපි හිතමුකෝ උදාහරණයක් වශයෙන් අපි යනවා කියන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ළඟට ගිහිල්ලා උදව්වක් කියනවා. උදව්ව දෙනවා. වහලට ඔළු ටික හරි පාරට තාර ටික හරි දාලා දෙනවා. කොන්දේසියක් දෙන්නේ නැද්ද? මගේ පෝස්ටර් දෙක එහෙම ගහන්න එන්න ඕනේ. පෙළපාලියට එහෙම එන්න ඕනේ කියලා කියනවද නැද්ද? කියලා. දෙයියන්ටත් එහෙම තමයි. ඈ? දෙයියන්ටත් නිකන් ඉන්න බෑ. දෙයියොත් එහෙම තමයි. එහෙම දෙයක් ගත්තොත් දෙයියන්ට දෙයක් දෙන්න ඕනේ. එහෙම නැත්නම් මැරිලා හරි ගිහිල්ලා එයාගේ දාසේ වෙන්න ඕනේ. ගොඩාක් වෙලාවට ඔය දේව දාසයෝ මැරිලා ගිහිල්ලා ඒ දෙවියන්ගේ දාසකම් කරනවා. ඒගොල්ලන් සේවය කරනවා. නමුත් බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙන්නේ කාගවත් දාසයෙක් වෙන්න නෙමෙයි නේ. ලෞකික ලෝකයේ දෙයක් යදින්න නෙමෙයි. ඒක තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් තමන් හරි හම්බ කරන්න, ඉතුරු කරගන්න, කටයුතු කරන්න ඕනේ. තමන් දීපු විදියට තමන්ට ලැබේවි. ඒ වගේම තමන් දෙන විදියට තමන් ලැබේවි. තමන් ලෝකයට සර්විස් එකක් දෙන විදියට තමන්ට ලැබේවි. ඒක විශ්වයෙන් ලැබෙන්නේ. දැන් මම ලෝකයට සේවයක් කරනකොට වැඩිපුරම ලෝකෙන් කවුරුත් මට සේවයක් කරනවා. ඒ වගේ පින්නතුනත් ලෝකයට මොනවා හරි සේවයක් කරනවා නම් ලෝකෙනුත් ඔබට සේවයක් සිද්ධ වෙනවා. ඒක වෙන්නේ කර්මානුරූපව. ඒක
මොකද?
ලොකු ශක්තියක් වෙනවා. දැන් බුද්ධ කාලේ සිටියනේ සීවිලි මහරහතන් වහන්සේ ලබන්නන්ගින් අග්‍රලාභී වුණා. හැබැයි උන්නේ මේ ගොඩක් දුන්නට නෙමෙයි, චේතනාව පිරිසිදු කරලා දුන්නට. චේතනාව පිරිසිදු කරලා දුන්නට තමයි ඒ උනේ.
ආගම් 62ක් අතරේ බුද්ධ දර්ශනයේ ඉන්නේ. ඒක කවියකුත් තියෙනවානේ කිව්වොත් මොකද ඇත්තේ දෙවියෝ නමරවාදී කියලා. එතකොට දෙවියන් නම් මිනිස්යාගේ උත්තරීතර මිනිස්සේ පාමුලට ගිනව නැහැ දර්ශනය හරහා.
දැන් දැන්
ඒකෝ උදේට එයාගෙන කරපු මනුෂ්‍යයෙක් සත්‍යයන් මනුෂ්‍යයෙක් ඒ දෙවියන් නම් මක්කලිස්ස මනුෂ්‍යකේ පාවුද නේද
දෙවියන්ට වඳින මනුෂ්‍යයෙක් වෙන්නත් පුළුවන් දෙවියන්ගෙන් වැඳුම් ලබන මනුෂ්‍යයෙක් වෙන්නත් පුළුවන් ඒකනේ තියෙන ස්වභාවය දැන් හිඟන්නේක් වුණාම එයා ඔක්කොටම අදින් දැන් උදාහරණයක් වශයෙන් හිතන්නකෝ මම මොකක් හරි විදියට පව්කම් කරලා මම හිඟන්නේක් වුණා නම් මම ওই පාරේ ඉන්න ඔක්කොටම වඳින්න ඕනනේ එතකොට මාත්‍යාගියක් හරි දෙන්නවා කියලා ඉල්ලනවානේ හිඟන්නවා වගේ එතකොට මම මොනවා හරි පිනක් ධර්මයක් කරපු නිසා හාමුදුරු කෙනෙක් කියලා බණ කියනවා එතකොට ඒක අනිත් පැත්තට ගිහිල්ලානේ ඈ වැඳ වැඳ දෙනවා වැඳ වැඳ පූජා කරනවා ඈ වැදලා ඉන්නවනේ වැද වැද පූජා කරනවා පූජා කළත් වඳිනවා ඉතින් පැති දෙකක් නේ ඉතින් කාට වුණත් ඕකනේ දෙන්නේ නේ ඈ වැද වැද ලබන්නත් පුළුවන් එක්ක වැද වැද ඉල්ලන්නත් පුළුවන් එතකොට දෙවියන් ඒ වැදුම් ලබන්න මිනිස්සුෙකුට හැදෙන්නත් පුළුවන් දෙවියන්ට වැද වැද ඉන්න තත්ත්වයට වැටෙන්න පුළුවන් එතකොට දෙවියන්ට වැද වැද ඉන්න මේ හිඟන්නේ කෙන්න එපා දෙවියන්ගේ වැදුම් ලබන පෝසත් කෙනෙක් වෙන්න. දැන් එතකොට මට මේ වැඳ වැඳ පූජා කරන්න හරි දෙන්නේ හරි නිකම්මද? නෑ ධර්මදර නිසා ඈ විනයදර නිසා ඈ ඒ වගේම පින්තුන්ට නිවන් මඟ පෙන්වන්න පුළුවන්කම නිසා තමයි මේ කටයුත්ත එහෙම කරන්න පින්තුන්. විශ්වය කොහෙද තියෙන්නේ?
විශ්වයවට.
ඒ මැද ඔබ ඉන්නේ. වැරදීනේ.
මේ පිටුපිටි වලට තමන්ගේ හදවතට එනවා සම්මිතාන්තර යහපත් පිටුපිටි.
දැන් මැරෙනාන්තට පේන එක හරි කුසල කුසල පේනවා. හරි විශ්වය පේනවා. නමුත් තාම කෙනෙක් හැටියට තමයි ඒක අවබෝධ කරගෙන තියෙන්නේ. ඔය කෙනා දුරු කරන්න ඕන. කෙනෙක් හැටියට ධර්මය අවබෝධ කරගත්ත තැනින් එහාට යන්න ඕන. එතකොට කෙනෙක් නැති තැනට එනවා අම්මා. එතකොට කෙනෙක් දේශනා කරන්නේ, කෙනෙක් ශ්‍රවණය කරන්නේ, කෙනෙක් ක්‍රියා කරන්නේ, කෙනෙක් භාවනා කරන්නේ, කෙනෙක් දකින්නේ. ආන්නතර තමයි විශ්වය. අන්නතර තමයි නිරෝධය. ටිකක් ගැඹුරු වැඩි ඒක. අනුරූපේව යහපත් අයහපත් ඒ වගේම අයහපත් ඒව යහපත් කියලා හිතනවා ඒ වගේම යහපත් ඒව අයහපත් කියලා හිතන වෙලාවලුත් තියෙනවා මෙතන අර සුරාසුර යුද්ධේනේ හොඳ සහ නරකයිගේ යුද්ධයක් මෙතන තියෙනවා ඉතින් ඒ දෙපාර්ශ්වයේම මේ යුද්ධයක් හැම මොහොතකම පවතින ඒක තමන්ගේ තීරණය ඈ තමන්ගේ තීරණය ඒකනේ සමහරලාට ඊයේ දවසේ තමන්ට බැලලා ඊට පහු වෙද්දා මොනවා හරි බයිසිකලෙන් හරි වැටුණාම ඔන්න කියන්නේ ආ යස වැඩේ මට ඊයේ බැන්නට යස වැඩේ. එතකොට එයා ඒ සිතුවිල්ල හොඳ සිතුවිල්ලක් ඇදියේද හිතනවා ඈ. ඒ නිසා තමන්ම තමයි මේක හොඳ සිතුවිලි මේ නරක සිතුවිලි කියලා හිතන්නේ. දැන් අනිත් ආගමිකයන්ගේ ඔළුවට දැම්මම තමන්ගේ ආගම වෙනුවෙන් මැරීම හොඳයි කියලා. එතකොට ඒක හොඳද? නෑ. එයාම තීරණය කරගත්ත එයාට ඉගැන්වුවා ඉගැන්වීම ආකාරයකට එයා හොඳයි කියලා එක නම් කරගත්ත. නමුත් හොඳ වැඩක්ද? නෑ. ඒ නිසා අත්ූපනායක ධර්ම හැටියට තමන් එක්ක ගලපලා බලලා තේරුම් ගන්න ඕන පොත්වලට ගලපන්නේ නැතුව. හැමදාම බුදුහාමුදුරුවෝ ඒ කියලා දීපෝ ඒ බණපදේ අද ලෝකෙට හරියට ගැලපෙනවා. පොත්වලට ගැලපෙන්න ගියොත් එහෙම එක්ක පිස්සෙක් වෙනවා, එක්ක විකෘතිකාරයෙක්, ත්‍ස්තවාදීෙක් වෙනවා. ඒ ත්‍ස්තවාදී නිර්මාණය වෙලා තියෙන පොත්වලට අනුව බලන්න ගිහිල්ලා ඈ මිනිස්සෙක් හැටියට මේ ලෝකෙ නිදහස් කෙනෙක් හැටියට ලෝකෙ බලන්න පුරුදු වෙන්න ඕන. නිදහස් කෙනෙක් හැටියට
ආලාමයක්.
ඔව්, ආලාමයක් කිව්වේ ඒකයි.
ඒකත්
ධර්මයේ කියන එක මහත්ය පුදුම දේවල් ගැනීම පාවිච්චි කරන්නේ මේ NGO සංවිධාන වල ඉන්න මිනිස්සුයි ත්‍ස්තවාදී තමයි බුදුබණ පද හොඳට පාවිච්චි කරන්නේ. දේශපාලන ආශ්‍රම
මාත්මයන්
උන්වහන්සේට කාලම් සූත්‍රයේ මුත්‍රා කියන්නේ කොටන් ගන්නවා. එතකොට
මම කියතිනවා කියලා මිනිත්තු නොසුදුසුයි තාක්ෂණිකයි.
ඒ නිසා පිනුතුරි මිත්‍යා දෘෂ්ටි කියන්නේ ලෝකේ අදහන්න ඉඩ දෙන්න ඕන දෙයක් නෙමෙයි. ඒක පෝෂණය කරන්න ඕන දෙයක් නෙමෙයි. අපේ දේශපාලකෝ ආගමක් දන්නේ නැති නිසා මිත්‍යා දෘෂ්ටියක් පෝෂණය කරනවා. ඔව්, සම්මාදිට්ඨිය කියලා ඉතින් තියෙන මන්දල් ටික තමයි සම්මාදිට්ඨිය තියෙනවද නැද්ද දන්නේ නැහැ. ඔව්, පළදුරු මල්ල රට පිළිකරයි හැරි පන්සලේ තියෙනවනේ. ඒක ලොකු දෙයක් නේ. දර්ශනේ නේද? ඒ දර්ශනේ උගන්වන්න තැනක් නැහැ. ඈ, දර්ශනේ උගන්වන්න තැනක් නැහැ. දර්ශනේ ගන්න මේ සෑහෙන මේ පොඩි කාලේ ඉඳලා පුහුණුවක් තියෙන්න ඕන. පොඩි කාලේ ඉඳලා නැඹුරුවක් තියෙන්න ඕනේ. නැඹුරුව නැතුව ෂණිකව එතෙන් පරිවර්තනය කරන්න බෑ. අපේ මහත්යලා හරි මේ ඉන්න අපේ නෝන මහත්යලා හරි පොඩි කාලේ ඉඳලා යම් කිසි දහම් නැඹුරුවක් තිබිච්ච නිසා, එහෙම නැත්නම් පොත්පත් බැලුවේ නැති වුණත් තමන් ගැඹුරින් ජීවිතේ හිතන්න පුරුදු වෙච්ච නිසා තමයි මේ බණ ටික අහගෙන
ඉන්නේ.
ඒක නිසා තමයි සද්ධර්මයේ රසය, අගය, වටිනාකම හැදෙන්නේ නැත්තම් හැදෙන්නේ. ඒක ඥානයේ කියන එක බොහොම හිමින් වැඩෙන දෙයක්. ඒක පාරට වැඩෙන දෙයක් නෙමෙයි. මේක මොලේ මේ ශෛල වර්ධනය වෙන්නේ. මොලේ ශෛල වැඩෙන්න ඕන. ඒතකොට වැඩෙනකොට ඒකට කියන්නේ සිතන්න පුරුදු වෙනවා. චින්තාමය ප්‍රඥා. මොකද්ද ලෝකෝත්තරත්වය? මොකද්ද අකාලිකත්වය කියන්නේ? මොකද්ද නිරෝධය කියලා කියන්නේ? මොකද්ද නිර්වාණය කියලා කියන්නේ? ඈ සිතෙන්ම
තමයි
සිතෙන් අහන්නේ. හා? සිතෙන්ම තමයි සිතෙන් අහන්නේ. ඔව්. සිතෙන්ම සිතෙන්
අහනවා නෙමෙයි
ඉතින් සිතෙන්. ඔව්.
මේ නැති දෙයක් එක කාටවත්
කරන්න දෙන්නේ සිතෙන්ම තමයි. ඒ හිතට ගන්න ඕන ලෝකෝත්තර හිතක් හිතෙන්ට ගන්න ඕන. ලෞකික හිතකින් ඒක කරලා වැඩන්නේ ලෝකෝත්තර ධර්මයකින් ලෝකෝත්තර සිතක් ඇතෙන්ට ගන්න ඕනේ. එතකොට තමයි
ලෞකික සිතට එන්නේ නැහැ සාපිනාතු ලෞකික අදහස් එන්නේ නැහැ. ලෝකෝත්තර සංකේතය යටි තමයි දීප ගන්නවා. ඒකට තමයි යන කිතුලි ඒක කාකටද?
ඔව්. ඒකට කියනවා මේ යෝනිසෝ මනසිකාරය දෙනවා. නොවනේ මොනවද වෙන්නේ විමසන්න ඕන. අයෝනිසෝ මනසිකාරය කියලා එකක් තියෙනවා. නොයදවා කල්පනා කරන. එතකොට මේ කුසල ධම්මා මේ අකුසල ධම්මා කියලා එයා දන්නේ නැහැ. ඈ එයාගේ නැහැ හැඟීමට එයා අහු වෙන්න පුළුවන්. ඒ නිසා හරියට නොවනේ මෙදහත්ත තේරුම් ගන්න. ඊට පස්සේ මේක පැති දෙකක් තියෙනවා. කයක් තියෙනවා, සම්මුතියක් තියෙනවා, පරමාර්ථයක් තියෙනවා නේද? මනසක් තියෙනවා, ශරීරයක් තියෙනවා. මේ 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 ලෝකේක තමයි අපි ජීවත් වෙන්නේ. එතකොට කොයි බෙන් හරි පටලැවිල්ලකට යන්නේ නැතුව ඕ නතරවිල්ලකට එන්න ඕන. පටලැවිල්ලකට යන්නේ නැතුව නතරවිල්ලකට එන්න ඕන. එතකොට තමන් යෝනිසෝ මානසිකාරයක් කරනවා කියලා තමන් දැනෙන්නේ තමන්ගේ හිතන විදිය නිසා තමන් පටලැවෙන්නේ. තමන් හිතන විදිය නිසා හැමතිස්සෙම ලිහිනවා තමන්. ප්‍රශ්නේ ලිහිනවා, ප්‍රශ්නේ තව තව තෙරපෙන්නේ, ප්‍රශ්නේ තද වෙන්නේ. අයෝනිසෝ මානසිකාරයක යෙදෙන කෙනා ප්‍රශ්නේ තුල තව තව හිර වෙනවා. එයාගේ ලිහින්නේ නැහැ ප්‍රශ්නේ.
මම කියන හිත තුලින් බලන්නේ.
අන්න හරියි. මම කියන හිත තුලින් බලන්නේ.
අපි ඒකේ යථාර්ථයත් එක්ක වෙනු තියෙන ප්‍රශ්නේ
නේද? ලියනවා. යෝනිසෝ මානසිකාරයේද අයෝනිසෝ මානසිකාරයේද යෙදෙන්නේ කියලා හිතා ගන්න පුළුවන්. ප්‍රශ්නය ලිහින විදියට බලන්න. ලිහින්න. කොච්චර දැන් ලිහින්න?
වාක්‍යයෙන් දේශනා වුණා. මගේ මාතෘක වචන නිදේ වාක්‍ය බලන්න. ඒක බලන්න. ප්‍රෝග්‍රෑම් එකෙන් දෙනවා. මම ඔබ වහන්සේගේ
දැන් අපේ පින්නතුන්ට තියෙනවද ප්‍රධාන වශයෙන් ඇති වෙනවනේ මේ සෝවාන් මාර්ගඵල ධර්මයක් එම අවබෝධ කරගන්න ආර්ය ශ්‍රාවකයාට තියෙනවා බුද්ධ රත්නයේ පිළිබඳව අවිච්ඡ ප්‍රසාදයක් තියෙනවා. ඇති වෙන ඔබට බුදුහාමුදුරුවෝ ගැන අවිච්ඡ ප්‍රසාදයක් තියෙනවා. ධර්මයේ ගැන අවිච්ඡ ප්‍රසාදයක් තියෙනවා. සංඝයා ගැන ධර්මයේ කියන මේ ඉස්සරහා ඉන්න හාමුදුරුවෝ ගැන අවිච්ඡ ප්‍රසාදයක් තියෙනවා. සංඝයා ඉති මූලණ වෙන්නේ මෙතන ඉන්නේ. එතකොට මේ ඉස්සරහා බණ කියන හාමුදුරුවෝ ගැන අවිච්ඡ ප්‍රසාදයක් තියෙනවා. දැන් මම කියන්නේ හැම ආම්දුරු කෙනෙක්ම ගැන ගිහිල්ලා අවිච්ඡ ප්‍රසාදය ඇති කරගන්න කියලා. හැම ධර්මයක්ම ගැන අවිච්ඡ ප්‍රසාදය ඇති කරගන්න කියලා. හැම පිළිරුවක් ගැනම අවිච්ඡ ප්‍රසාදයක් ඇති කරගන්න. මේ බුදුහාමුදුරුවෝ ධර්මයේ සහ සංඝයා ගැන අවිච්ඡ ප්‍රසාදය ඇවිල්ලා තියෙනවා. ඒ අවිච්ඡ ප්‍රසාදය ඇති වෙන්නේ යථා අවබෝධය තුලමයි. යථා අවබෝධය තුලමයි. ඒක කිසිම විදියකින් කඩන්න විඳින්න බෑ. බුදුහාමුදුරුව පිළිමෙන් නෙමේ දකින්නේ, අප්පටිමෝ දකිනවා. ධර්මයේ දකින්නේ වචන ටිකක් සූත්‍ර නිසා ටිකක් හැටියට නෙමේ. වචන සූත්‍ර ඉක්මවා ගියපු ඕ වචේ සංස්කාරේ ඉක්මවා ගියපු විශ්වීය ධර්මයක් හැටියට එයා දකිනවා. වචන නෑ ඒකේ. අන්න බුදුහාමුදුරගේ ධර්ම අකාලිකෝ ධම්මෝ කියන තැනින් දකින්නේ. කාලේ නේද වචනේ, කාලනේ තියෙන්නේ. වචනේ වචනයක් කියන්න බලන කාලයට අහුවෙන්නේ නැති වචනේ. හැමතිස්සෙම කාලයක පවතින හැසිරෙන එකක් තමයි වචන කියලා කියන්නේ. එතකොට අකාලිකෝ ධම්මෝ කියන තැනින් දකිනවා. එතකොට මේ සංඝයා වහන්සේ කෙරෙහි ඇති වෙන අවිච්ඡ ප්‍රසාදය දකිනවා. මේ කතා කරන්නේ අකාලික ධර්මයේ තුල පිහිටා අර අපටිම බුදුරජාණන් වහන්සේව අදහමින් තමයි මේ කතා කරන්නේ. මේ වචනවල දෘෂ්ටි නැහැ, සංකල්ප නැහැ. දැන් හොඳයි කතා කරන්න කියන්නකො කවුරු හරි හාමුදුරන්ගේ දෘෂ්ටිය හරි සංකල්පය හරි මට කියලා දෙන්න. දැන් සාංශික දේශනේ ඉදර දේශනා කරා. හාමුදුරන්ගේ දෘෂ්ටි සහ සංකල්පය මොකක්ද කියන්න පුළුවන් නැද්ද? ඔබට ලැබෙන අභියෝගයක්. මම මේක මේ රටේ ඉන්න ලොකු ස්වාමීන් වහන්සේලාට දෙන අභියෝගයක්. අනේ හාමුදුරුවනේ ඔය ටික බලලා ඕක ටික හොයලා මගේ දෘෂ්ටිය හොයලා දෙන්න. මොකද දෘෂ්ටියක් තියෙනවා නම් මම ඒක පිරිසුදු කරගන්න ඕනේ. මොදේට බලන්න, ලෝභයට, ද්වේෂයට, මෝහයට වැරෙනවද, දෘෂ්ටියකට වැරෙනවද, උත්තේජෝ වැට උත්තේජ දෘෂ්ටියකට වැටෙනවද සාසක දෘෂ්ටියකට වැටෙනවද
යවාන්තේ වරපඩක් ගන්න අපේ එකට උත්තර දේශනා කරන එක මූලික කරගෙන තමයි එතන දෘෂ්ටියක වරපඩක් ගන්න යවාන්තේ කිසිම නෑ විශ්ය දර්ශනාවක් එක්ක උදලා විශ්ය දර්ශනාවක් එක්ක
නිරෝධය තියෙනවා හැම ධර්ම පදයකම හැම සූත්‍රයකම නිරෝධ ධර්මය නිරෝධය අවබෝධ කරගත්ත කෙනෙකුට නිරෝධ වශයෙන් උගන්වන්න පුළුවන්. නමුත් උදෙක් ඉගැන්වීමක් නොවන නිසා එහෙම නැතුව සූත්‍රයක් හෝ ගාථාවක් හෝ මුල් නොවි මේ අවස්ථානු යෝතිතව යොදා ගන්න පුළුවන් හැම සූත්‍රයක්ම හැම ගාථාවක්ම අපි යොදා ගනිමින් මුළු බුද්ධ ශාසනයම කැටි කරගෙනමින් කරන ධර්ම සංවාදයක්
සාකච්ඡාවක්.
ඔව්. ඒතකොට කොයිබින් බැලුවත් ඒක ලුණු රසයි. ඒ නිසා කොතන බැලුවත් නිර්වාණ රසය තියෙනවා. එතකොට මේක එක සූත්‍රයක් එක ගාථාවක් මුල් කරගන්නේ නැතුව මුළු බුද්ධ ශාසනයම මුල් කරගෙන කරන අසීමිත නිදහසකින් කරන දෙයක් වෙනවා. දැන් අපි ගාථාවක් මාතෘකා කරගත්තාම අන්න ගාථාවේ පිට කිව්වේ බණ කියලා ප්‍රශ්නියෙ. දැන් මේක හරි ප්‍රශ්නයක් වෙනවා. අපි ධාතාව මුල් කරගන්නේ යංගිසී මූලාශ්‍රවයක් ඇටියට දෙයකට. එහෙම නැතුව මේ ධාතාවම කියෝ කියෝ ඉන්න නෙමෙයි. දැන් සමහර අය බලාපොරොත්තු වෙන ධාතාවක් කියෝ මේ ධාතාවේ ගැන විතරයි මේ ධාතාවේ ඉතිහාසයයි මේ කතාවේ ජාතක කතාවයි මේ ධාතාවේ මේ නිදානයයි තමයි කියන්න ඕනේ කියලා. එහෙම එකක් නැහැ. දැන් බුදුහාමුදුරුව එහෙම බැඳිලා නැහනේ අපි. මේ නූතනයට අවශ්‍ය කරන යහපත උදෙසා කරන sannivedanaya සහ ප්‍රකාශනය තියෙනවා. ඒකෝල අපි නිදහස්ව ඉන්නවා. අපි හැමතැනකින්ම ගන්න පුළුවන් තැන්වලින් මතක් මතක් වෙච්ච වෙලාවල් වලට ඒ අවස්ථාවේ තියෙන ගැටලුවත් එක්ක ඒක යොදා ගැනීමක් කරා. එතකොට එකකට සීමා නොවි දැන් වේද මහත්යෙක් හිටියොත් එහෙම බෙහෙත් ගොඩක් තියෙනවා. එකම පෙට්ටක් මම දෙන්න ඕන කියලා අද මම දෙන්නේ මේ පැරඩෝල් දෙකක් කියලා බණ්ඩෝල් දුන්නොත් එහෙම හරියන්නේ. අද දෙන්නේ මන් දිය වැඩි ආපෙටි. එහෙම එකක් නැහැ. එයා කල්පනා කළා ඒ බෙහෙත් ගොඩාක් තියෙනවා. ඒ බෙහෙත් ගොඩාක් අතරින් තොරතොර අදාළ ලෙඩේට දෙනවා. ඒක නෙමෙයි දොස්තරගේ වැඩේ. ඉතින් අන්න ඒ වගේ දොස්තරගේ වැඩේ. ඈ මුළු බුද්ධ ශාසනයෙම බෙහෙත් ගවඩාවක්, ඖෂධ ගවඩාවක් හැදෙන්න තියාගෙන ඉතින් මේ ඇත්තන්ගේ මේ තියෙන චරිතයට අනුව, තියෙනගේ ප්‍රශ්නයට අනුව කැක්කුමේ හැටියට වේදනාවේ හැටියට පිටත් නියම කරනවා. ඒක නේද හොඳ? ඒක නේද වෙන්න ඕන? මොකද්ද මේ තථාකාරී කියන්නේ? ඔය ඇත්තත් තථාකාරී වෙන්න ඕන. නැත්නම් ශ්‍රාවකයෝ නෙමෙයි. මොකද තථාකාරී කියන්නේ? තථාකාරී වෙලා නැහෙනි මමංකාරීනි වෙලා
තියෙන්නේ. එතන අඩුවක් තියෙනවා.
එතන අඩුවක් තියෙනවා. පොඩි අඩුවක් තියෙනවා. ඔව් හරි චූටි අඩුවක් තියෙනවා. ඒ කියන්නේ
මමංකාරීනි දැන් මමංකාරීක
නැහැ. ඒ තථාකාරී නෙමෙයි මේ ලෞකික ලෝකේ මමංකාරී වෙලා. මමංකාරී නෑ ආර්ය ශ්‍රාවකයෙක් වෙන කෙනා තථාකාරී වෙන. සරණං ගච්ඡාමි යන කෙනා අරක වෙන්න ඕන නේද? තමනුත් තථා යථාවාදී තථාකාරී වෙන්න ඕන. මොකද මේ යථාවාදී තථාකාරී කියන එක ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. ඒ නිසා තමයි බුදුහාමුදුරන්ට තථාගත ආනන් වහන්සේ කියන පැතිමකම තථාගත ආනන් වහන්සේ. උන්වහන්සේ මේ පවතින ස්වභාවයෙන්ම සෑම විටම ගෙනහැර දැක්වුවේ. අමුතුවෙන් දේවවාදයක් ඈ දෘෂ්ටිවාදයක් නෑ මේකේ. ඒ නිසා පවතින ස්වභාවයෙන්ම තමයි තේරුම් ගන්නෙ. ශරීරයේ පවතින ස්වභාවය, මනසේ පවතින ස්වභාවය, ලෝකයේ පවතින ස්වභාවය. ඊට පස්සේ හේතුඵල ස්වභාවයේ හේතුඵල නිරෝධය. ඔබ තමයි කියන්නේ දෘෂ්ටියක් නැහැ බුදුහාමර. දැන් ස්වාමීන් වහන්සේ මෙතන හරි ධර්මයක් දේශනා කරනවා මම ඔබට දෘෂ්ටියක් දෙන්නේ නැහැ. මම කරන්නේ ඔබේ දෘෂ්ටි එක එක නැති කරන එක. වෛද්‍යවරයෙක්ගේ ස්වභාවය මේ ලෙඩක් ඉත මිනිස්සෙගේ ලෙඩේ සනීප කිරීම විතරයි. ස්වභාවයෙන් මිනිස්සයා නිරෝගී ආසාත්මිකතාවය පිටින් යහටගෙන